පින්වතුනි ඔබ බොහෝ කාලයක් තිස්සේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන එනවා. ඒ වගේම යම් ප්‍රතිපදාවන් වල නිරත වෙලා ඉන්නවා. නොඑක් ආරාමයක් එක්ක සම්බන්ධ වෙලා නොඑක් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. සීල ශාවිකා වශයෙන් ඉන්නවා. සීල ශාවක මහතුරු වශයෙන් ඉන්නවා. උවැසි ඔය විදිහට ඉන්නවා. ඔය විදිහට හැමෝම උත්සාහ කරනවා බිමුතුනි යම් අරමුණක් කරා ගමන් කරන්න. විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුතුව තමයි ඔබ මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අපිත් එක්ක එකතු වෙලා මේ හැමදේම කරන්නේ. මේ ගමනේදී පින්වුතුනි විවිධාකාර මට්ටම් තියෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ යම් කෙනෙකුට විමුක්තිය සලස ගන්න ඕනේ කියලා හිතුණ පළියට එකපාරටම ඒක කරන්න බෑ. ඒකට ගමනක් තියෙනවා. නමුත් ඔබ යම් චරිතාබදාන කතාවලදී අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මෙන්න මෙහෙම කෙනෙකුට හිතුණා. දැන් බුදුහාමුදුරුවෝ දන්වල දෙන අවස්ථාවේදී ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මට බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මං දානේ වලදන් හදන්නේ. දානේ වලදනකම් ඉන්නේ. ඊට පස්සේ ආයේ බුදුහාමුදුරන්ට උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නැති වෙයිද දන්නේ නැහැ. මම මැරෙයිද දන්නේ නැහැ. ඒ හින්දා මට බණ කියන්න. ඔන්නඔහොම සිදුවීම් ගැන ඔබ අහලා තියෙනවා. ඒ වගේම සතරපද ගාථාවක් ශ්‍රවණය කළා ධර්ම අවබෝධයට පත් වෙච්ච අරිහත්ත්වයේ සාක්ෂාත් වෙච්ච උත්තමයෝ ගැන ඔබ අහලා තියෙනවා. එතකොට ඔබගේ ඔබ සමහර විට ඔබ තුල ඇති යම් සිතුවිලි මේ දහම් අහනකොට මේක කොහොම හරි සිද්ධ වෙයි. මේ දහම් අහනකොට කොහොම හරි මේ කෙලෙස් ටික ඔක්කොම දුර වෙලා යයි. ආදී වශයෙන් හිතෙන්න පුළුවන් පිටින්. නමුත් පින්වතුනි ඔබ ඔය අහලා තියෙන කතාවලට දිග අතීතයක් තියෙනවා. දැන් අර මං කලින් උදාහරණයට ගත්තේ මේ සම්බුද්ධ ශාසනයේ වහා දහම් අවබෝධ කරගත හැකි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ හිමිවෙච්ච දාරුතිරිය මහරහතන් වහන්සේ. දාරුතිරිය මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ අතීත කතාව ගත්තොත් එහෙම ඒක ගොඩාක් දිග එකක් වින්දු. සමහර විට බුදුවරු ගණ්ණාවකගේ බණ අහලා තියෙනවා. නිවන් දකින්න වෙර වීර්ය වඩලා තියෙනවා. ජීවිතේ පවා අතහැරලා නිවන වෙනුවෙන් කටයුතු කරපු අවස්ථාවල් තියෙනවා. අපි ඔන්න ඔය ටික තමයි වින්දු දකින්න ඕනේ. අපිට නිවන් දකින්න ඕන නා. අපි ඒ ටික කරලා දෙන්නේ දන්නවද ඒක ගැන? අපි දැන් ඒ ඔක්කොම පාරමිතා පූර්ණය කළා. ඔක්කොම ටික කළා දැන් තමයි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ කියලා. එහෙම දන්නේ නැහැනේ. එහෙනම් ඔබට වැඩපිළිවෙලක් තියෙනවා මේ වෙනුවෙන් කරන්න. මේකෙන් කියන්නේ බනහන්න එපා කියලා එහෙම නෙමෙයි. බණ අහනවත් එක්කම ඔබට කරන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඔන්න ඔය කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ. දැන් ඔබ මේක ගන්නපාව අපි බණ අහන එක පොඩ්ඩක් පැත්තකට දාලා ඊට කලින් පාරමිතා පුරන්න ඕනේ කියලා එහෙම එකක් කරන්න කියලා නෙමෙයි මේ කියන්න උත්සාහ කරන්නේ. එහෙම නෙමෙයි. මේ දෙකම එකට කරන්න පුළුවන්. මේ දෙකම එකට කරන්න පුළුවන්. අන්න එහෙම වැඩපිළිවෙලක් ඕනේ අපි කරගන්න. ඔබ මගවඩනවා කියන එකට කොහොමද දාලා තියෙන්නේ? මේ මොකක් කියලාද හිතන්නේ මගවඩනවා කියන එක ගැන? ඒ කියන්නේ දැන් ඔබ දහම් ශ්‍රවණය කරලා ඒ දහම් ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කරගත්ත යම් දහමක් කොහොමද පාවිච්චි කරගන්නේ? කොහොමද නිවන් දකින්නේ එකින්? යනවා කැලේකට, ගහක් ඇටින් වාඩි වෙනවා, භාවනා කරන්න පටන් ගන්නවා. එහෙම කළා පුළුවන් වේද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබට එහෙම කරන්නත් බෑනේ. ඔබ දැන් බොහෝ ගිහි බන්ධනවල හැටලිලා ඉන්නේ. දැන් එහෙම කරන්නත් බෑනේ. නේද? එහෙනම් දැන් කොහොමද ඔබ ඔය ඔබ බලාපොරොත්තු වෙන දේ කරගන්නේ? නිවන් දකින්නේ ඕනේ හැමෝටම බණහන්නේ ඒකනේ නේද? දැන් කොහොමද එහෙනම් කරගන්නේ? මේ මග වඩන්න ඕනේ, මේ භාවනා කරන්න ඕනේ ආදිවාසීන් කියලා හිතෙනවා නම් මං අන් දැන් ඔබට එහෙම කරන්න බෑනේ. නොයේක් වැඩ රාජකාරී නේ, වගකීම් යුතුකම් ඒවත් එක කොහොමද දැන් මේක කරගන්නේ? මොකක් හරි ක්‍රමයක් හොයාගන්න වෙනව නේද? මේ ගමන් මගේ ඉස්සරහට ටික ටික ඇදෙන්න. ඒ කියන්නේ බණ අහන එකෙන් විතරක් ඔබ මේ බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න වෙන්නේ නැහැ අපිට තේරෙන විදිහට. මම ඒකයි කලින්ම කිව්වේ, දාරුතිරිය මහරහතන් වහන්සේට අතීත කතාවක් තිබ්බා. මහවිශාල අතීත කතාවක් තිබුණා. සාරිපුත්‍රයන් වහන්සේට අතීත කතාවක් තිබුණා. පද දෙකක් කියනකොට සෝතාපන්න ඵලයට පත් උනේ. උන්වහන්සේ අසංකේය කල්පලක්ෂ දෙකක් පාරමිතා ධර්ම පුරලා තියෙනවා. දිග අතීත කතාවක්. අපි සාදුකාරයක් අත් දීලා තියෙනවද දන්නේ නැහැ ඒ කාලේ එනකොට සාසනීයකට. එච්චර දිග අතීතයක්. එහෙනම් අර අන්තිම කොටස විතරක් අපි අරගෙන හරියන්නේ නැහැ මේකෙදි. නේ? ඒක ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ප්‍රමාණයට ඔබට බණහන එක හැරුණකොට තව කරන්න වැඩ ගොඩාක් තියෙනවා කියලා තේරෙයි. එනේ සාමාන්‍ය ජීවිතේ ගත කරන විදිහටම ඉඳලා බණ ටිකක් ශ්‍රවණය කරනවා කියන තැනට එන්නේ නැතුව ඔබට ගොඩාක් දේවල් කරන්න තියෙනවා කියලා හිතේ. හැබැයි මේ කියපු කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. නේද? මේ එහෙම නොකරනවා කිය ඔබ එහෙම මේ නොකරනවා කියන එක නෙමෙයි මේ කියන උත්සාහ කරන්නේ. හරි. ඔබ එහෙම ඔබට යම් යම් ප්‍රමාණ වලින් හැකිය ආකාරයෙන් කරනවා ඇති. නමුත් මේක මතක් කරලා දෙන්නේ ඔබ කරන ප්‍රමාණය තව වැඩි කරගන්න පුළුවන්. නේ? සාම පටන් අරගෙන නැත්නම් පටන් ගන්න පුළුවන්. පටන් අරගෙන ඉඳලා අඩාල වෙලා තියෙනවා නම් ඒව නැවත ඒ සම්බන්ධයෙන් ධිරිමත් වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කාරණාව නිසා. එහෙනම් දැන් ඔබට සද්ධර්මයේ ශ්‍රවණය කරනවා, සද්ධර්මයේ යම් යම් තමන්ට හැකි ආකාරයකින් වටහා ගන්නවා. ඒ වගේම තමන්ගේ ජීවිතය තුළට ඒ දහම්මත් එක්ක මේ දහම වැටහෙන්න ඕනේ හේතු කාරණා තියෙනවා නම් මොනවා හරි මේ දහම් අවබෝධයෙන් විමුක්තිය සලස ගන්න හේතු කාරණා තියෙනවා නම් අන්න ඒව එකතු කර ගන්න වැඩපිළිවෙලක් කරන්න වෙනවා කියන්නේ. ඒක නොඑක් ආකාරයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පාරමිතා ධර්ම තුලින් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. සංගුණ තුලින් උන්වහන්සේ දේශනා කරනවා. බෝධිපාක්ෂික ධර්ම වලින් උන්වහන්සේ ඒක කියනවා. දේශනා කරලා තියෙනවා. ඒ නොඑක් ආකාරයෙන් දේශනා කරලා තියෙන කෙනෙකුනි. මේ නිවන් මඟ කියන එක නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතු කාරණා ගලපන්න ඕනේ. හේතු එකතු කරන්න ඕනේ. දැන් ඔබ අවබෝධ කරගත්ත දහම මොකද්ද? ඔබ දැන් මේ අහන දහම මොකද්ද? මොකක් ගැන දහන්නේ? තථාගතයන් වහන්සේගේ වාදේ මොකද්ද? හේතුඵල වාදේ නේද? උන්වහන්සේ හේතුඵල ධර්ම ගැන කියන්නේ. හේතුන් පටිච්ච සම්භූතං කියලා. නේ? එහෙනම් හැම එකක්ම එහෙම තමයි. නිවන කියන එක පින්වුතුනි හේතු මත නෙමෙයි පවතින්නේ. නම නිවන සාක්ෂාත් කර ගැනීම කියන එක. ඒකට හේතු අනිවාර්යෙන්ම ඕනේ. ඒකට හේතු ගැලපෙන්න ඕනේ. නැතුව කරන්න බෑ. එහෙනම් නිකන් හිටියට නිවනට යන්නේ නැහැ කවුරුත් එහෙම. එහෙම බුදුහාඳුනෝ දේශනා කළා නැහැ. බණ ඇව්වහම ඇති එතකොට හරි ඔක්කොම කියලා එහෙම දේශනා කළා නැහැ පිටු. දැන් මට කියන්නේ වසල සූත්‍රය දේශනා කරන්නේ මොකටද කියලා. වසල සූත්‍රය දේශනා කරන්න තියෙන්නේ මොකටද? නේ. එහෙනම් කරන්න වැඩ ගොඩාක් තියෙනවා නේද? නැත්තම් දැන් තමන්ට නිවන් දකින්න ලොකු උමනාවක් තියෙනවා. හරිද? දැන් ඒ නිවන් දකින්න තියෙන උනා නිසා දැන් නිවන් දකින්න ඕනේ කියන එක මට ඉඳගෙන දැන් ඒකට මොකද කරන්න ඕනේ? බණ අහන්න ඕනේ. ඔබ අපි හිතමු ආශීල සාවිකා හෝ ශාวก හෝ එහෙම වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඒකට යන්න ඕනේ. ඒක කරන්නත් ඕන. මොකද අපි කියලා දෙනවා දැන් ඔබ මේක මේ ඌමනාවෙන් අදිස්ථානයෙන් කරන පිරිසක් නම් අපිත් එක්ක මේක එකතු වෙලා පුළුවන් තරම් සංඝයාගේ ඇසුරු ලබාගෙන මේක කරන්න කියලා. හරි. එතකොට දැන් ඔබ හැමදෙස්සෙම උත්සාහ කරනවා ආරාමෙත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරන්න. හරිද? නමුත් හිතන්න ඔබට ඉන්නවා දරු පිරිසක්. ඒ කියන්නේ ඔබට වගකීම් තියෙනවා පිටු කරන්න. ඔබ එතකොට ඒවා පැහැර හරිනවා නම් ඒවා පැහැර හරියෝ. එනේ දරුවෙක් ඉන්නවා බෝනි එක කරගනින් පුතේ මයි යනවා බණ අහන්න. මේ කියන්නේ මම ඒක වැරදි කියන්න උත්සාහ කරනවා නෙමෙයි මම එතන හරි වැරද්දක් නෙමෙයි මේ කියන්න හදන්නේ. එතන තියෙන්න ඕනේ මානසික මට්ටම ගැන මම මේ කියන්නේ. එතන තියෙන්න ඕනේ මානසික මට්ටම ගැන. ඒ කියන්නේ ඒකිනා එක් ගැටීමක් එන්න බෑ මේ වෙලාවට. තමන්ට මොකක් හරි බාධාවක් කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. තමන්ගේ මේ වැඩ පිළිවෙලට බාධා කරනවා. මොනවා හරි එක්ක කියනවා මොකක් හරි එදාට වැඩක් හරි මේ දෙනවා අපි හිතමු එහෙම එකක්. ඔබට දේශනාව ශ්‍රවණය කරන්න තියෙන දවසට මොකක් හරි එකක් පැටලෙනවා. එන්න වෙන්නේ නැහැ එදාට ආරාමයට. එතකොට එතකොට මොකද කරන්නේ? මොන කරුමයක්ද මන් දන්නේ නැහැ. අද බණ ටිකක් අහගන්න විදියක් නැහැ මින්. දවිදු දරුවට අසනීප වෙලා. දැන් බණ අහන්න එන්න බෑනේ ඉතින් දරුවා බලන්න බෑ. නේ. නමුත් ඔබට නිවන් දකින්න ලොකු උමනාවක් තියෙනවා. ඒක නෑ කියන්නේ. නිවන් දකින්න ලොකු උමනාවක් තියෙනවා. ඒ උමනාව නිසාම ඒ එන්න උත්සාහ කරනවා කොහොම හරි. නමුත් අර වගේ සිදුවීමක් සිද්ධ වුණාම ගැටුනොත් එහෙම ඒකත් එක්ක. දැන් ඒක මේ මේ අපි මේ කතා කරගෙන අපි මේ ගමන් කරන අපේ මේ ප්‍රතිපදාවට ගැළපෙන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ ප්‍රතිපදාවට. අපි හිතමුකෝ දැන් එහෙම සිදුවීමක් වෙලා අතරමඟදී යම් අවස්ථාවක් හම්බ වුණා කියලා ආපහු දහම් ශ්‍රවණය කරන්න එන්න. මගදී හරි සම්බන්ධ වෙන්න දේශනාවට. ගොඩක් වෙලාවට බණ තේරෙන්නේ නැහැ. ඒකට හේතුව අර මානසික පරිසරයේ ගැළපෙන්නේ නැහැ අර මේ දහමත් එක්ක. හැමතිස්සෙම ප්‍රසාද හිතක් තියෙන්න ඕනේ මේ දහම් මගේ යන කෙනෙකුට. ඒ කියන්නේ මෙතනදී විතරක් නෙමෙයි. ඔබ ජීවත් වෙන හැම වෙලාවකදීම කටයුතු කරන්න ඕනේ විදිහක් තියෙනව නේද? ඔබට කරන්න වැඩක් තියෙනව නේද කියන්නේ? සිහි කල්පනාවෙන් ජීවත් වෙනවා කියන එක කරන්න වෙනව නේද? එහෙම නැත්තම් එහෙම ওই කියන තැන්වලදී පුදුම විදිහට ගැටේ. පුදුම විදිහට ගැටීම ඇති වෙන්න පුළුවන්. ඒක මේ ඔබ ගමන් කරන මගට සුදුසු එකක් නෙමෙයි. අරමුණ හරි ඔබේ. හරිද? අරමුණ හරි. ඒක වැරදි නෑ. නමුත් යම් යම් අවස්ථාවලදී ඔබ මුහුණ පාන ගැටලු ඒ වෑදිත් අරමුණට ගැළපෙන විදිහට ඉන්න ඕනේ. අරමුණට ගැළපෙන විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි ඒ අවස්ථාවත් ඒ අරමුණට හේතුවක් වෙන්නේ. හේතුවක් වෙන්නේ. සමහරට භෞතිකව තියෙන හේතුව නැති වෙන්න පුළුවන්. බණ අහන්න එනවා කියන එක ගත්තහම ඒක භෞතික හේතුව. අපි එහෙම හිතමු. නමුත් ඔබට ඒ වෙලාව තුල මානසික පරිසරය ගොඩනගාගෙන තියාගන්න පුළුවන් නම් මේ අපි යන මාර්ගයට ගැළපෙන විදිහට දැන් ඔබට ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ ලොකුවට. නමුත් ඔබ මානසික පරිසරයක් බිඳගත්තොත් ඔබට ඒකත් නැහැ. භෞතික පරිසරයේ සැකසුනෙත් නැහැ. එගනේ ආරාමයට එන්න හම්බුනෙත් නැහැ. නමුත් ඔබේ මානසික පරිසරයෙන් ඔබට උදව්වක් හම්බුනෙත් නැහැ. හරිද? එතකොට ඒ අවස්ථාව ගත්තොත් එහෙම මේ නිවන් මාර්ගට කිසිම උදව්වක් වෙලා නැහැ. ඒ කියන්නේ හේතු ගැළපිච්ච අවස්ථාවක් නෙමෙයි නිවන් මාර්ගට. ඒක පිළිගන්නවද ඔබ? ඒක නිවනට හේතුවක් නෙමෙයි නේද? හරිද? දැන් ඔය මං ගත්තේ එක උදාහරණයක්. එක උදාහරණයක් මං ඔය ගත්තා. දැන් ඔබ බලන්න ඕනේ කල්පනා කරලා ඔබේ ජීවිතය තුළ ඔබ ජීවත් වෙන කාලය තුළ ඔය වගේ දේවල් කොච්චර තියෙනවද කියලා. ඔය වගේ දේවල් කොච්චර තියෙනවද කියලා. එළිය ලෝකේ ජීවත් වෙනකොට. බණ අහන්නේ නේ එක විතරක් නෙමෙයිනේ ඔබේ ජීවිතය. ඔබ ඒක සතියකට එක දවසයි නේ කරන්නේ. අපි හිතමු එහෙම. නමුත් ඊතුරු ජීවිත කාලය තුළ ඒ ජීවත් වෙන කාලය තුළ හේතු හැදෙන්න ඕනේ නැද්ද මේ නිවන් මාර්ගට? හේතු එකතු වෙන්න ඕනේ නැද්ද මේ නිවන් මාර්ගට? හේතු එකතු වෙන්න ඕනේ නේද? නැත්තම් ඉස්සරහට යන්න බෑනේ. එහෙනම් ඔබේ ඔබේ ජීවිතය තුළ වැඩි මලක් තියෙන්නේ ඔන්න ඔයගේ මූණ පාන ගැටලු. ගැටෙන තැන් විතරක් නෙමෙයි දැන්. ඇලෙන තැන් කොච්චර තියෙනවද? ඇලෙන තැන්. රූප දකින්නවා, සද්ද අහනවා, සින්දු ඇහෙනවා, මොන මොනවා රූප පේනවා. නේ? තමන් ආදරය කරන දරු මල්ලෝ ආදී වශයෙන් ඒ පිරිසව ඇසුරු නිසුරු කරනවා, ඒ පිරිසත් එක්ක ජීවත් වෙනවා. නේ? දරුවෙක් ඉන්නවා බොහොම හුරතල්. නේ? දැන් කොහොමද කරන්නේ? අපි හිතමු දැන් ආශීර සාවිකා වැඩසටහනේ දැන් අපි හිතමු ආච්චි කෙනෙක් තමයි දැන් මේ ඉන්නේ. ආච්චිට හරි හුරතල් මුණුපුරෝ ඉන්නවා ගොඩක්. දැන් මෙහෙ වැඩසටහනේ ඉඳලා ගෙදර ගියාට පස්සේ පොලිමට එනවා ආච්චි අම්මේ ආච්චියේ ගියාගෙන ඔන්න එනවා ළඟට. දැන් දැන් මොකද කරන්නේ? ඒ වෙලාව කොහොමද දැන් මේ නිවන් මාර්ගට හේතුවක් කරගන්නේ? ඔබේදී මේකත් එක්ක මේ පැවිද්දේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕකත් එක්කම. දරුවෝ ඇහිලා ආච්චිගේ සීයෙන් ඉන්න ඕනේ කියලා කියන්නේ නෑනේ. නේ? එහෙම කියනවා නම් ඕන්න කමන්නේ නෑ. නමුත් එහෙම කියන්නේ නෑනේ. නේ? ඊට පස්සේ ඔබට නොඑක ආකාරයේ රස රස කෑම ජාති හම්බ වෙනවා. එතකොට මොකද කරන්නේ? කොහොමද ඔබ යන්තම් හරි නිවන් මාර්ගට හේතුවක් එකතු කරගන්නේ උතන? මග වැඩන එක අපි අමාරුයි කියමු ඒ වෙලාවේදී. නමුත් පරාද වෙන්න බෑනේ 100%ක්ම. නේ? 100%ක්ම පරාද වෙන්න බෑනේ. මග වැඩන්න අමාරු තැන්වලදී කරන්න වැඩ දිනන නිවන් මාර්ගට උදව් වෙන. ඔබ මේක ඔබගේ අදිස්ථානයෙන් කරන දෙයක් විදිහට දරාගෙන ඉන්නවා නම් ඔබට අරමුණක් තියෙනවා නම් ඔබ මේ නිවන සාක්ෂාත් කරගන්නවා අය කියලා. ඒ වෙනුවෙන් කැප වෙනවා අය කියලා. එහෙනම් ඔය හැම තැනකදීම කරන්න වැඩ තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන එක නෙමෙයි එකම දේ. ඒක බැරි වෙන තැන්වලදී කරන්න තමයි වැඩ තියෙනවා. ඔන්න ඕවා තමයි අපි ටික තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම ඔබ ඔය ගත කරන ජීවිතයේ ගොඩාක් තැන්වලදී හේතු හැදෙන්නේ නැහැ මේ නිවන් මාර්ගය ඉස්සරහට ඇදෙන්නේ. ඒක නිකන් අර කාලේ නාස්ති කිරීමක් පමණයි. හරි. මනියන් උදාහරණයක් කියන්නම් මේ ඔබ මේවෙන් ටික ටික තේරුම් ගන්න. මට කොහොම ටික උදාහරණ විදිහට කියන්න බෑ. දැන් අපි හිතමු ඔබට හම්බෙනවා රසම රස කෑමක්. හරිද? දැන් මට උදාහරණයක් චොකලට් කෑල්ලක් කියලා කියන්න පුළුවන්. නමුත් එක එක්කෙනාගේ මේ කැමැත්තවල වෙනස්. එක එක නයි කැමැත්තවල වෙනස් නේ. ඒ නිසා දැන් ඔබ හිතා ගන්න ඔබගේ ජීවිතයේ ඔබ ආසම රසම කැම මොනවද කියලා. හරි. දැන් ඔය කැම ටික හම්ුණාට පස්සේ ඔබ මොකද කරන්නේ? අපි හිතමු අනිච්ච දුක්ඛ අනාත්ම වඩා ගන්න බෑ කියලා. අනිත් දැන් ඔබ සෝතාපන්නද නැද්ද කියලා කොහොමද දැන් සෝතාපන්නන් ඉතන අනිත්‍ය දුක අනත් වැඩ නැත්ත වැඩෙන්නේ නැහැ දැන් වලට මොකක් වැඩෙන්නේ නැද්ද දන්නේ නැත්ත වැඩහිලා නැද්ද නේ අනිත් يعني ධර්මය අවබෝධලා නැත්නම් එහේ අනිත්‍ය දුක අනත් කියන්නේ මොකද්ද කියලා හරියට තේරලා නැත්නම් එහෙම වඩන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ මගේ වැඩුවට වැඩෙන්නේ නැහැ කියලා දන්නේ නැති එකක් කොහොමද වැඩෙන්නේ නේ. මං කියන්නේ ඒත් පරාද වෙන්න කියලා එකක් නෑ මේකෙදි. කරන්න වැඩ ඒත් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලාද? නෑනේ. උන්නාන්සේ අසංකේ කල්පලක්ෂ ගණන් පාරමිතා ධර්ම කිව්වා. ඔබට වෙයිද ඒකෙන් කොටසක් පොඩි කොටසක් ওই තැනකට දාගන්න? රසමලස කෑමක් හමුන මොකද කරන්නේ? සාමාන්‍ය ඔබ අයින් කරන්න ඔබ නෙමෙයි පොඩි දරුවෙක්. පොඩි දරුවෙක් මොකද කරන්නේ? ගොඩක් වෙලාට කාටවත් දෙන්නේ නැහැ ඒක. ආසම සෙල්ලම් බඩුව ගෙනත් දුන්නොත් එහෙම මොකද කරන්නේ? ගොඩක් වෙලාවට කාටවත් දෙන්නේ නැහැ. නංගිටවත් දෙන්නේ නැහැ. මල්ලිටවත් දෙන්නේ නැහැ. ඈ ඒක මගේ කියලා අරගන්නවා. එහෙම නේ කරන්නේ. වැඩක් නැති එකක් නะ. වැඩක් නැති එකක් වීසි කරනවා. මට ඕනේ නැහැ කියලා. ඒකට ගෑ ගහන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි. මොන හිතක තණ්හාව ලැබුණත් ওই විදිහ තමයි. හරි. නම් දැන් දරුවට මොකුත් තේරෙන්නේ නැහැ කියලා හිතමු. නම් දැන් ඔබ දැනුම් තේරුම් දෙන පිළිසෙන්නේ. එතකොට මොකද කරන් තියෙන්නේ? ඔබට මේ ගමනේ යන්න ඕන නම් මම මේ කියන්නේ. උත්සාහ කරලා බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න. ඒ කියන්නේ දානයක් විදිහට වළඳන්න උත්සාහ කරලා බලන්න. බැරි නะ. මොකද කරන්නේ? මොකද කරන්නේ? අත් දෙයිනේ දන් දෙනවනේ. දන් දෙන්න බැයිද? දන් දෙන්න පුළුවන් නේද? ඔක්කොම නෙමෙයි කොටහක් අඩුවානේ. නේ. තමන් මේ වෙනුවෙන් යමක් කරනවා කියලාවත් අඩුවානේ. පසුබහින්නේ නැහැ කියන එක වෙන අඩුවානේ. මං කොතනකවත් පරාදී වෙන්නේ නැහැ කියන එක මේ ඔප්පු කරන්න අඩුවානේ. නේද? ඉතින් බෝසතාණන් වහන්සේ එහෙම නෙමෙයිද කරේ? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ආදී වශයෙන් කරගෙන. පටන් ගත්ත ගමන්ම මේ ජීවිතේ දන් දෙන්නේ නැතුව ඇතිනේ මේ මුදුනේ. නැත්තම් පරමත්ත පාරමී විතරයිනේ දෙන්නේ. නේ, පාරමී උපපාරමී කියල ගන්න නැති වෙන්නේ මේ. නේද? එහෙනම් වැඩක් තියෙනව නේද කරන්න? වැඩක් තියෙනව කරන්න. පුද්ගලයෙක් ඉන්නවා ඔබ ගැටෙනවා හොඳටම. ඔබට අප්‍රියයි. අප්‍රසාදයි දැක්කහම. හොඳ උමනාවෙන් ගන්න මේවා. ඔබට දහම තේරුණා හෝ නොතේරුණා ඔය දෙකටම එකම මග මේ කියන්නේ. තේරිච්ච කෙනාටත් කරන් තින්නේ මේක, නොතේරිච්ච කෙනාටත් කරන් තින්නේ මේක. හරි. මොකද කරන්නේ? ඔබට නිවන් දකින්න ඕන නම් මම මේ කියන්නේ. දකින්නකොට කේන්ති කෙනෙක් ඉන්නවා, ගැටෙනවා. මොකද කරන්නේ? ගැටෙන කෙනෙක් ඉන්නවා, මොකද කරන්නේ එතකොට? මග වඩන්න උත්සාහ කරනවා. හරි, මග වඩන්න උත්සාහ කරනවා. දැන් කරගන්න බෑ. උත්සාහ කරනවා උත්සාහ කරනවා කරගන්න බෑ. මොකද කරන්නේ? මොකුත් නැද්ද කරන්නේ? එගෙන එතෙන්දී පරාජය බාර අරගෙන අකුලගෙන පැත්තකට එනවද? මොකද කරන්නේ? මේවා ඔබේ ජීවිතයේ ඕන තරම් ඈ. මේ ආරාමය ඇතුලේ කියලා එහෙම එහෙම අපි නම් විශ්වාස කරන්නේ නැහැ. මේ ආරාමය ඇතුලේ හිටියයි කියලා ඔබේ හිත ගැටෙන්නේ නැහැ කියලා එහෙම. හැබැයි ඒකාන්තයෙන් විශ්වාස කරනවා ඔබ බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක්, බොහොම හොඳ යහපත් ගුණ යහපත් සීලයක් ආරක්ෂා කරන ජීවත් වෙන එහෙම පිරිසක් කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඔබේ හිත ගැටෙන්නේ නැහැ කියන එක විශ්වාස කරන්නේ නැහැ ඔබ මෙතන හිටියයි කියලා. මං කියන්නේ එහෙම වෙනවා නම් මොකද කරන්නේ? දැන් පරාජය බාරගෙන පැත්තකටලා ඉන්නවා. මඟ වඩන්න උත්සාහ කරනවා. නමුත් අමාරුයි. අමාරුයි. මොකද කරන්නේ? මන්ද මට නම් කරන්න දේවල් ගොඩ හරියක් තියෙනවා. එහෙම වුණත් තියෙනවා ගොඩ හරියක් තියෙනවා. ඔබ මොකක් හරි උදව්වක් කරන්න පුළන්නේ, පැන් ටිකක් පූජා කරන්න දෙන්න, මොකක් හරි බරක් උසගෙන යන කෙනෙක් නම් උදව්වක් කරන්න පුළුවන්. ඒක න අනිත්‍ය දුක නැත ඕනේ නැහැ. මොකද කරන් තියෙන්නේ? දෙන්න මං උදව් කරන්නම් කියලා කියන්න ගිහිල්ලා තියෙන්නේ. කේන්ද්‍රය හිත ඇතුලේ තියාගන්න. ඒක ඒක කමන්නේ. ඒක ඒක නසා ගන්න බැරි හින්දානේ මේ නේද? ඔබ එහෙම කරනවද? එහෙම කළොත් පුළුවන් ඔබට දහම වැටහිලා නම් දෙන්නේ ඔබට අනිත්‍ය දුකනත් වඩා ගන්න. නැත්නම් ඔබට දහම වැටහුණත් මට හිතා ගන්න අමාරුයි ඔය කඩේින් පහු කරන්න පුළුවන් යන් කියන. එහෙනම් ඔය හැම තැනකදීම ඕන තරම් දේවල් කරන්න පුළුවන්. සැප දුක් අහනවනේ ගිහිල්ලා නිකන්. දැන් තරහ වෙච්ච කෙනෙකුට සැප දුක් අහනවද? තරහම නෙමෙයි අපි හිතමු නිකන් හිත ගැටිච්ච කෙනෙක් කියලා. තමාට ඒක නෑ දන්නේ නැහැ ඔබ ඔබගේ හිතේ ගැටීමක් ඇති වුණා කියලා එයත් එක්ක. අපි මොකද දැන් තරහකාරයෝ නෑ ඔබත් එක්ක කියලා. ඔබට එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා. නම් හිත ගැටෙන දැන් ඇදීනේ වන්දන. එතකොට ඒක නෑ දන්නේ නෑ ඒක නෑ එක්ක මේ මේ හිතේ දැන් මමයි කවුරු හරි ඔබ ඔබයි දැන් මට මේ ගැටීමක් ඇති වුණා මේ ඔබ ගැන. ඔබ කරපු මොකක් හරි දෙයක් දැකලා මට හිත ගැටුණා. හරි. දැන් ඒක නා දන්නේ නැහැ නේ මගේ හිත ගැටුණයි කියලා. නේ? එහෙනම් දැන් කතා කරන්න බැරි කමක් ඇවිල්ලා නැහැ නේ. නේද? එහෙනම් සැපතනි පහන්න පුළුවන් නේ. කොහමද සැපතනි පිපිලාම? ඒත් ඇති. මේක ගමන් කරන කෙනාට එහෙම නොකර ඉන්න එක ඊට වඩා පාඩුයි. මොකුත් නැහැ අන්තිමේ. අනිත්‍ය දුක්ඛ අනත්තස් නැහැ. ඒකට උදව් වෙන කිසිම දෙයක් නැහැ. මොකුත් කළා නැහැ අන්තිමේ. අඩුවන්නේ ඒකත් එක්තරා වීරයක්. ඒ වීරයවත් අරගෙන නැහැ. එතකොට මේ කාලේ මොකද වෙන්නේ? අපරාධේ. වැඩක් නැහැ. වැඩක් නැහැ. ඔබ මාන්නයටපත් වෙන දැන් තියෙනවා. ඔබට උස්මිටිකම් පේනවා. හරි. දැන් අපිටත් හිතෙනවා මේ උන්නාන්සේ උපසම්පදායෙන් බාලයි කියලා. අපි පරිස්සම් වෙන්න ඕනේ නේ. අපිටත් තියෙනවා කරන්න දේවල්. ඔබ ඔබගේ තනතුර තාන්නේ මාන්නේ ඔබට ඇති නැති බව හරිද? ඔබගේ මොන හරි ලස්සන කැත හෝ මහලු මේ තරුණ හෝ මොනවායින් හරි විවිධ ප්‍රභේද තියෙනවානේ. ඔන්න ඔය ප්‍රභේද අරගෙන මාන්නයටපත් වෙනවා. එක්කෝ මෙයා පහත්, එක්කෝ මං උසස්, නැත්නම් මං පහත් එයා උසස් කියලා හිතෙනවා. නැත්නම් අපි දෙන්නම සමානයි කියලා හිතන හරි කමන්නේ. සමානයි කියන එක පැත්තකට දාන උනමු. තමන් ඩියක් උසස්කයි කියලා හිතන අනික් අය පහලයි කියලා හිතෙන අවස්ථා හැම කෙනාටම තියෙනවා ඈ. කියන හැම මේ කෙනෙකුට මුදල් බාගේ නැතිය කියලා ඒ කෙනාට හැමදෙස්සෙම හිතෙන්නේ නැහැ. අනේ මං පහත් කියලා එහෙම හිතෙන්නේ නැහැ. එයාට තව තව තියෙනවා දේවල්. එයාට හයියෙන් දුවන්න පුළුවන්. බැරිද මාන්නයටපත් වෙන්න? පුළුවන් පුළුවන්. ඕන තරම් පුළුවන්. මොන මොනවා හරි ඒව අරගෙන මාන්නයටපත් වෙනවා. එහෙම ඒවා ඔබ අත්දකින්නවද ඔබගේ ජීවිතේ? එහෙම ඒවා තේරලා තියෙනවද ඔබට? ඔබ එහෙමපත් වුණා, මාන්නයටපත් වුණා කියලා? එහෙම නැත්නම් දැන් එහෙම තේරලා නැත්නම් මං දැන් මේ කියන එකෙන් ඇති වැඩක් නැහැ. මං කියන එක ගැන ඔබට අදහසක් නැහැ නේ. එහෙම අවස්ථා තියෙනවද ඔබේ ජීවිතේ? හරි. එහෙම අවස්ථාවවලදී දැන් මොකද කරන්නේ? එහෙම අවස්ථාවවලදී මොකද කරන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා. බැරි නම් වැඩුණොත් හරි. එතකොට මාන්නයක් තියෙන්නේ නැහැ. බැරි නම් උනේ නැත්තම් පරාජය පිළි අරගෙන පැත්තකට වෙනවද? එහෙම හරියන්නේ නැහැ. වැඩ දිනව කරන්න ඕනේ තරම්. වැඩ දිනව කරන්න ඕනේ තරම්. නේ? ඔබ ඒකට ගැළපෙන්නේ නැති දෙයක් කරන්න පුළුවන් ඔබට. ආයි පුළුවා මොකද? උදව්වක් කරන්න පුළුවන්. නැත්නම් ඒ කෙනාගෙන් උදව්වක් ඉල්ල ගන්න පුළුවන්. සාමාන්‍ය මාන්නයටපත් උනහම තව කෙනෙක්ගෙන් උදව් ගන්න නැහැනේ නේ. අපි හිතමු මේ එයා පන්තියේ පළවෙනියා. හරිද? මම මේ උදාහරණ කියන ඔබ මේ වගේ තව උදාහරණ දාගන්න. එයා වන්දියේ පළවෙනියා. හැබැයි එයාට මොකක් හරි එක ගණන් පාඩමක් බෑ. හරි. එක එක පාඩම් තියෙන්නේ. ගණන් වල එක එක පාඩම් තියෙනවා. අනේ VGA ප්‍රකාශන හරි මොනවා හරි ඔන්නෝම ඒක පාඩමක් එයාට බෑ. එහෙම වෙන්න පුළුවන් නේ. නමුත් තව කෙනෙක් ඉන්නවා පන්තියේ. එයා පන්තියේ පළවෙනියක් නෙමෙයි, දෙවෙනියක් නෙමෙයි, තුන්වෙනියක් නෙමෙයි, පස්වෙනියක් නෙමෙයි. එයා 18 වෙනිය නැත්තම් 20 වෙනිය. නැත්තම් අන්තිමයා. එයාට පුළුවන් මේක. හොඳටම පුළුවන්. දැන් අහයිද? අහයිද එයාගෙන්? අහන්නේ. අහන්නේ. මට මතකයි මං ඉස්කෝලේ යන කාලේ මගේ හොඳම යාළුවෙක්. නිතර එතුමා යන පන්තියකට යන්න මට කතා කරා ගණන් පන්තියකට. ඉතින් මම ඉතින් බෑ කිව්වා. නිතර නිතර ආරදර කළා. යන් හොඳයි නීමිට මු ගන්න හොඳයි හොඳයි කියලා. මම ඉතින් බැරිම තැන මොකද කරේ මං කෑ ගැහුවා. උඹට තියෙන ලකුණු මෙච්චරයි. මට මෙච්චර ලකුණු තියෙනවා. පන්තිය හොදලා උඹට ලකුණු දෙන්න බෑ කියලා. දියමනුස්සයා හොඳටම හිතරි දුනා දෙන්න මාත් එක්ක කතා කරන්න හිටියා. මම මාරුවෙන් ඊට පස්සේ යාළු කරගත්තා. හරි. ඒ වගේ කැමති නෑ උදව් ගන්න. මාන්නයට වත් උනාට පස්සේ උදව් ගන්න කැමති නෑ. එහෙනම් ඔබට පුළුවන් මොකක් කරන්න? අනිත් දුකනත් වැඩේ නැත්නම් මක් කරන්න පුළුවන්ද? උදව්වක් ඉල්ල ගන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර වයසක ඇත්තෝ. ඒගොල්ලන්ට ඇවිද ගන්න පොඩ්ඩක් අමාරුයි. නමුත් අතින් අල්ල එක්කම් කරන්න යන්න හැදුවොත් එහෙම. ගාන අර්ථක සාදානවත්ත. එනේ අපහදයට කියන්නේ නෙමෙයි. එහෙම අත්දැකලා තියෙනවා මම නම්. ඒ කියන්නේ බෑ කියන එක ඒක පෙන්වන්න කැමති නෑ. ඒක පෙන්වන්න කැමති නෑ. ඒකින්ද ඒවට කැමති නෑ. මේ හරියට කියෙන් තියන එහෙම වුණා. එහෙම ඒවා තියෙනවා. ඔබගේ ජීවිතේ දැදි සමාරයට පොඩ පොඩ මොනවානි. ඒ වෙලාවට ඔබට පුළුවන් උදව් අරගන්න. නේ? ඔන්න වගේ ගොඩාක් ඒවා තියෙනවා මින් දුන ඔබේ ජීවිතේ. මම මේ උදාහරණ කිහිපයක් ඔබට කිව්වේ. අනිත්‍ය දුක් අනත්ත වැඩුන්නේ නැහැ කියලා පින්දු පරාජය බාර ගන්න අවශ්‍ය දායන් නැහැ. ඔබ මේ ගමනේ ඉන්න කෙනෙක් නම් වැඩුණද නැද්ද කියන එක ගැන බොරු වෙන්න අවශ්‍ය දායකුත් නැහැ. එහෙම අවශ්‍ය දායකුත් නැහැ. ඔබට කරන්න වැඩ දිනවා මේ සාසනේ ඕනි තරම්. බුදුහාමුදුරුවෝ ඒවට උදාහරණ උපහැන්න ඕ හැම එකම පෙන්වලා දීලා තියෙනවා. කරන්න දේවල් එමෙටයි. ගුරු සාමිනාන්තයේ දේශනාවල වසල සූත්‍රය ආදී වශයෙන් දේවල් උන්වහන්සේ මුලදී දේශනා කරා ඔබට මතක ඇති. හැමදාම ඉදින් වසල සූත්‍රය කිය කියා ඉන්න බෑනේ. ඒක නිසා ඉතින් ඉස්සරහට දහම් දේශනා කරන්න බෑ. නමුත් ඒ වැඩ තියනවා කරන්න. කෝටියක් වැඩ තියනවා කරන්න. ඔබ මේකත් එක්ක ඉන්නවා නම් මම දන්නේ නැහැ මේක මම අවුරුදු 5කින් ඉදිරිය බණ කියලා නැති නිසා ඔබට මොනවද කියන්නේ කියලා මට එහෙම අදහසක් නෑ. ඇත්තට මේ කියන්නේ ප්‍රමාණය ගැන මම දන්නේ නෑ. නමුත් මම කියන්නේ ඔබට ඔබේ ජීවිතයේදී වුණත් මේ දේවල් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපි කරන දේවල් මේ කියන්නේ. අපි පරාදෙන්න ලෑස්ති නැති නිසා අපිට අනිත්‍ය දුක අනත්ත වැඩෙන්නේ නැති අවස්ථාවක් ආවොත් එහෙම. අපහසු අවස්ථාවක් ආවොත් එහෙම. අපි ඒකට පරාදෙන්න ලෑස්ති නැහැ. මොනවා හරි දෙයක් ඒ විදිහෙන් කරන්න තමයි ඕනේ. මොනවා හරි දෙයක්. නිවන් මාර්ගට උදව් වෙන දෙයක්. ඔබ මේ මාර්ගය තුල ගමන් ගන්න කෙනෙක් නම් ඔබට ওই දේවල් ටික ටික එකතු කරගන්න වෙනවා ඔබේ නිවන් මාර්ගට. දානය කියන්නේ ඔබ දන් දෙන්න රුසියෝ තමයි වින්දුනේ. හරි. නමුත් ඔබ නිවන් මාර්ගට දානය කියන එක එකතු කරගන්නවද කියන එක ගැන තව තියෙනවා ප්‍රශ්න. නේ ආසම කෑම හම්බුනහම දන් දෙනවද කියලා බලන්න ඉබේ. නේද? නේ ආසම මොකක් හරි ටීවී එකේ වැඩසටහන යනකොට ඒක තව කෙනෙකුට තව වැඩසටහනක් බලන්න වුණහම ඔබ ඒ කැපකිරීම කරනවද නැද්ද කියලා බලන්න ඉබේ. ඔබ එහෙම කරනවා නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් අපි ගිහි කාලේදී ඒව දැකලා තියෙනවා. ගෙවල් වල මිනිස්සු මරා ගන්නවා. මට අරක බලන්න ඕනේ. මේක බලන්න ඕනේ කියලා. කොල්ලෝ ඉන්නවා නම් උන්ට මැච් එක බලන්න ඕනේ. නමුත් ගෙදර කාන්තාව පිරිස ඉන්නවා නම් වෙන මොකක්වත් ටෙලි නාට්‍යයක් බලන්න ඕනේ. අම්මලා එහෙම ලෑස්තිලා පුරුදු වෙලා තින්නේ ඒ විදිහෙන්නේ. උයලා පිහලා ඔක්කොම කරලා පැත්තකින් තියලා ටීවී බලලා මොකක් හරි ටෙලි නාට්‍යයක් යනවා නම් ඒක බලන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ගෘහණියන් රැකියාවලට යන ඇයිද ඉතින් ඒවට වෙලාවක් නැහැ නේද? ඉතින් ඔන්න ඔය කාරණා. එතකොට ඒවා කැප කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. දානය කියලා කියන්නේ පින්වුදුනේ ලේසි පහසු කාරණාවක් එහෙම නෙමෙයි. ඔබ ඔය කියන දේවල් එකක්වත් සුළුවට ගන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ දානයේ තියෙන ආනිසංස දන්නවනම් කෙනෙක් මේ අතට ගත්ත බත්කට මේ තවත් කෙනෙකුට දෙන්නේ නැතුව බලලන්නේ නැහැ කියලා. ඒ තරම් මේ දානයේ ආනිසංස තියෙනවා කියලා. නේ. එතකොට ඔබ බලන්න ඔබ ජීවත් වෙන හැම තැනකදීම ඔබට මොනවද දන් දෙන්න පුළුවන් කියන්නේ? පුටුවක් හදලා දෙනවා කෙනෙකුට ඒ වෙලාවේ වාඩි වෙන්න. නේ? ශ්‍රමයේ දන් දෙන්න පුළුවන්. බස් එක යනකොට සීට් එකක් දෙන එක දානයක් නෙමෙයිද? වාහනයක යනකොට කෙනෙකුට අත හිඳ දෙන එක දානයක් නෙමෙයිද? මිනිසුන්ට ඒව පුරුදු නැහැ. ඔබ මේ ඕන් තරම් ඉතින් ලෝකේ අත්දැකලා ඇති. නමුත් ඔබ මේ වෙනකොට ඒව බොහෝ ප්‍රමාණයක් දුරු කරගෙන ඇති. නමුත් ඒව පුරුදු නැහැ. හේතුව ලෝකයා හැමතිස්සෙම බලන්නේ එකතු කරන්න පින්දුනේ. එකතු කරන එක තමයි ජොබ් එක. ඇයි ඒ එකතු කරන්නේ? ඇයි එකතු කරන්නේ? පින්දුනි මම කියලා හැංගෙනවනම් වෙන මොකද්ද කරන්න තියෙන්නේ? නේ? මම කියලා හැංගෙනවනම් එකතු කරන්න තමයි තියෙන්නේ ජොබ් එක. ඒක තමයි වරුදු, ඒක තමයි කරන්නේ හැමදෙස්සෙම. උදේ ඉඳන් වෙහෙසෙන්නේ කවුරු වෙනුවෙන්ද? ලෝකයා ඉගෙන ගන්න යයි රැකී රක්ෂාවල් කරන්නේයි ගේ දොර හදන්නේයි දන් දෙන්නද? නේ. ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් ඒව ඔක්කොම ගෙනල්ලා දාගන්නේයි ගෙදර බඩු මුට්ටු වලින් මුරව ගන්නේයි ඔබගේ ගෙදර ෆ්‍රිජ් එක ඇතුළට කෑම ගෙනත් දාන්නේයි දන්තලත් දාන්නේද? දෙනව ඇති ඔබ එකෙන් මොන මං කියන්නේ ගෙනල්ලා දාන්න වෙලාවෙදි හිතෙන්නේ අපේ පවුලට මේ සතියට මේ ටික මොකුත් දාන්න එපා කියලා නෙමෙයි කිව්වේ මම කියන්නේ මානසික මට්ටම ඒ තැන් වලදී ඒ දේවල් කරනකොට එකතු කිරීමේ මානසික මට්ටමක් තමයි මේ හැම තැනකදීම තියෙන්නේ. ඒක තමයි පුරුදු වෙලා ආපු විදිහනේ. ඒකට මේ දෝෂයක් වැරද්දක් කියනව නෙමෙයි. හරිද? මේ කරුණු කාරණා තේරුම් ගන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට මේ නොයෙක් දේවල් කරනවා ජීවිතේ. ඒ හැම දෙයක්ම කරන්නේ බින්දුන ගොඩක් කාලවට තමන් වෙනුවෙන් එහෙම නැත්නම් තමන්ගේ අය වෙනුවෙන් හරි ඊතුකම් වගකීම් ඊතු කරන්න ඕනේ බින්දුනි. නමුත් නිවන් මාගේ යන කෙනාට ඊට වඩා වෙනස් මානසික මට්ටමක් තියෙන්න ඕනේ කියලා මේ කියන්නේ. දරුවට කන්න දෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. දරුවට කන්න දෙන්න ඕනේ. හැබැයි මානසික මට්ටම වෙනස් වෙන්න ඕනේ. අන්නේ දරුවන් පසේ කළා මගේ දරුවව මම පෝෂණය කරනවා අය කියලා චේතනාවක් දිනනවා නම් එහෙනම් මේ දහම අහන්න කලින් ඔබ දරුවා පෝෂණය කරපු විදිහ දෙන්නේ අන්නේ විදිහට මනම් තාම ඔබ එහෙම කරන්නේ අන්නේ මානසික මට්ටම වෙනස් වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ කන්න දෙන එකේ මොකවත් අඩු වැඩි කරන්න කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. පොඩි හිතුවිල්ලක් විතරයි ඔබට අවශ්‍ය මේ මේ මම කියන්නේ මේ නිවන් මාකට උදව් කරගන්න කියලා මේ හැම අවස්ථාවකම ෆ්‍රිජ් එකට කැම ටික ගෙනහලා දානකොට දන් දෙන්නත් ඕනේ කියලා අඩුවා නේද ඉතින් හිතුවනම් දැනට ඒත් ප්‍රමාණවත් මොකද කරන කියන හැමදේම බිමුතුනේ නිවන් මාගේ ඉස්සරහට එනකොට ලෝක සත්‍යය වෙනුවෙන්මයි ලෝක සත්‍යය වෙනුවෙන්මයි කියන තැන තමයි ටික ටික එන්න ඕනේ. තමන් මොනවද කරන්නේ ඒක ලෝක සත්‍යය වෙනුවෙන්. තමන් හෝ තමන්ගේ අය කියලා එහෙම ප්‍රමුඛතාවයක් ගන්නෙ නැහැ. මොකද එහෙම ගැනීම තුලින් බිමුතුනේ ඔබ අය අර ඔබව තමයි පෝෂණය කරන්නේ. මමව තමයි පෝෂණය කරගන්නේ. මේ පෝෂණය මේ මමව පෝෂණය කරගන්නවා කියන එක මේ නිවන් මාගට ගැළපෙන එකක් නෙමෙයි. නිවන් මාගේ තියෙන මමව පෝෂණය කරන්නේ මේ මමව දිය වෙන දේවල් කරන්න කොහොමයි. කම්මැලිකම කියලා කියන්නේ මමව පෝෂණය කරන එක. ඇයි? ඉතින් මට හොඳ මේ විදිය මං කැමති නැහැ කියන ද වෙන විදියකට මට මේ විදිය හොඳයි. මට මේ විදිහට ඉන්න ඕනේ. උදේට නැගිටින එක කියලා හිතන්නකෝ. දැන් කම්මැලි. කම්මැලි වුණාම මොකද කරන්නේ? නැගිටින්නේ නැහැ ඉතින්. නැගිටින්නේ නැහැ. ඉන්නවා. දැන් ඒ බොහොම සතුටටපත් වෙලා ආස්වාදයකටපත් වෙලා හිටියේ කවුද? මම තමයි ඒ හිටියේ. මාව තමයි මේ පෝෂණය කරගත්තේ. මට මේ විදිය හොඳයි. මේක තමයි හොඳ මේ කියලා. එහෙනම් ඒක අතහරින්න වෙනවා. එතෙන්දී අනිත්‍ය දුක්ඛ අනත්ත මතක් වෙයි දන්නේ නැහැ. ඉතින් නැගිටි මේ වෙලාවේ දේලා මේ වදින වෙලාවේ. නේ. නමුත් පුරුද්දක් හදාගන්න ඕනේ. මොකක් කරේ? එනම් කම්මැලිකමට විරුද්ධව වීරයෙන් කටයුතු කරන එකක් හදාගන්නවා. ඒක මේ නිවන් මාර්ගට උදව් වෙනවා. මොනවාම් තැනකදී කම්මැලිකමක් දැනුනොත් එහෙම ඔබේ ජීවිතේ එහෙම අවස්ථා නැද්ද? එහෙම අවස්ථා නැද්ද? කම්මැලි හිතිච්ච අවස්ථා ඕනේ තරම් ඇති. ගේ අතු ගන්න ඕනේ. මේ මම කියන්නේ කයට තෙහෙට්ටු වෙලා නෙමෙයි ඈ. කායික තෙහෙට්ටුව කියන එක නෙමෙයි. මේ ගොඩාක් මහන්සි නම් පිඟුදුනි මේ යම් විවේකයක් අවශ්‍යයි නම් ශරීරයට ඒ විවේකය දෙන්න එපා. ඒක ගන්න නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ගේ අතු ගන්න මේ කම්මැලි හිතෙනවා. නිකන් ඉන්නව මොකක් හරි යම් වැඩ කටයුත්තක් කරගෙන ගේ අතු ගන්න කම්මැලි හිතෙනවා. දැන් එච්චර හැදි වෙලත් නැහැ ඉතින් මේ ඔන්න ඔය හවසටම අතු ගාලා දානවා. දැන් එහෙම විශේෂ වැඩකුත් නැහැ. නමුත් ඔන්න ඔය හවසටම අතු ගාලා දාන්න කියලා හිතනවා. දැන් ඒ හිතපු ටික ඔබේ නිවන් මාර්ගට උදව් වෙනවද? නැත්තම් ඒකට විසයිද? ඒ ටික ඔබේ නිවන් මාර්ගට විසයි. අනිත්‍ය දුක්ඛ අනත්ත වඩන්න බැරුණා කියලා හිතන්නකෝ. නමුත් ඔබට වීරය කියන එක වඩා ගන්න පුළුවන් ඇතින්ද? වීරය කියන එක පුරුද්දක් පුරුදු කරගෙන තියෙනවා නම් අත්දැක දැක තියෙනවා නම් මේක නිවන් මාර්ගට පුදුම උපකාරයි. වීරිය ඉන්ද්‍රිය වීරිය බල වීරිය සම්බොජ්ජංගේ නේ වීරිය ඉර්ධිපාද හැම තැනකම තියෙනවා. සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්ම වල හැම තැනකම තියෙනවා. බුදුහාම බෝසතාණන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින්ද වීරිය වැඩි වෙ? පෙරම් පුර්ණ කාලේ නෑනේ. මේම කරේ නෑ. මට මතක ඇවිත් මේ වන්නුපත ජාතකය කියලා ජාතකයක් තියෙනවා. මම හරිද දන්නේ නැහැ. අර කාන්තාරයක යනකොට මේ වතුර නැතුව ලිඳක් හාරන්නේ. ඒ ලිඳ හාරන වෙලාවේදී ගලක් මතුවෙනවා. හැමෝම හෙම්බත් වෙලා ඉන්නේ දැන් ගලවතු වුණාට පස්සේ නේ. දැන් ඔබ ගෙවල් වලින් හාරලා තියෙනවා නම් අඩි බඹ 6ක් විතර හාරලා 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 ගලක් මතු වුණාට පස්සේ මොකද හිතෙන්නේ? සම්පූර්ණ බලාපොරොත්තු බිඳිලා වැඩක් නැහැ කියලා හිතිලා උත්සාහය වීරිය කියන ඔක්කොම කඩා වැටිලා හනේ ගියාගෙන මොකද මේ උනේ මොන කරුණයක්ද මන් දන්නේ නැහැ කියාගෙන ඔන්නෝම මේ අවස්ථාවේදී ආන් ඒ වගේ අවස්ථාවක් තමයි මේ නිකන් ඔබට දැන් ලිඳේ වතුර නැතුන අල්ලපු ගෙදරින් වතුර ටිකක් ඉල්ල ගන්න පුළුවන් මේ දැන් මේ කාන්තාරයක් ගැන මම කියන්නේ අල්ලු වැටි වතුර ඉල්ල ගන්න පුළුවන් තැන නෙමෙයි වතුර නැතුව ඉඳලා ඒක හරන්නේත් වතුර බීබී නෙමෙයි මොන්නත් වතුර නැතුව මේ එච්චරකට හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක් මේ එච්චරකට අසරණ වෙච්ච අවස්ථාවක් එහෙනම් ඔන්න ඔය වගේ අවස්ථාවක අර පිරිස හැමෝම මොකද උනේ? වීරිය අතහැරියා පොඩ්ඩක්. වීරිය අතහැරියා. වැඩක් නැහැ බෑ තේරුමක් නැහැ කියලා. නමුත් බෝසතාණන් වහන්සේ එහෙම කරේ නැහැ. උන්වහන්සේ බැලලා කන තියලා බලලා වතුර සද්දයක් ඇහිලා ඊට පස්සේ මේ එක්කෙනෙකුට කතා කරලා මේ ගල බිඳින්න කියලා කියනවා. බොහෝ අය ඒකට කැමති වෙන්නේ නැහැ වැඩක් නැහැ කියලා කියනවා. නමුත් එක්කෙනෙක් විතරක් ඒක කරනවා. යකඩ ඉන්නක් අරගෙන මේ ගල බිඳිනවා. හරි. එයා පින්වතුනි සම්බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ ඒ ශාසනයම පැවිදි වෙනවා. වික්ෂුන් වහන්සේ නමක් විදියට. එයත් දහම ශ්‍රවණය කරනවා. දහම ශ්‍රවණය කරලා යත් උත්සාහ කරනවා මග වඩන්න. බැරි වෙනවා පින්දු. කලකිරෙනවා. උකටලී බවට පත් වෙනවා. ඇත්ත කරලා ඉන්න අකුලගෙන. හරි. තථාගතයන් වහන්සේ අන්නේ වික්ෂුන් වහන්සේ උදෙසා තමයි පින්දු ඔය වන්නපත් ජාතක දේශනා කරන්නේ. උන්වහන්සේ අහන්නේ ඔබ අද මෙහෙම හිටියට එදා අහම කරේ නැහැ කියලා විතරයි කියන්නේ. ඔය ජාතක කතාව කියලා. එහෙනම් ඔබ දැන් කල්පනා කරලා බලන්න ඔබ අද අනිත්‍ය දුක්ඛ වැඩුවා හෝ නැතා ඔබ ගන්න වීරිය කියන එක ඕනේ නැද්ද කියලා ඔබේ නිවන් මාර්ගයට. අද තේරුන්නේ නැහැ කියලා හිතමු. නමුත් හෙට තේරුණාම එදාට වීරිය වෙනුවෙන් ඔබට වෙනම වලිගන් වෙනවා. නම් දෙන්නනම් වීරියක් නැහැ කරගන්න. එතකොට පුරුදු නැහැ ඒවා. එහෙනම් වීරිය ඕනේ නැද්ද? ඕනේ නෙමෙයි. දහම තේරුණා හෝ නැත. මේ දේවල් ඔබේ ජීවිතේ දරන ඔබට නිවන් සාක්ෂාත් කරගන්න ඕන. වැඩ දිනව කරන්න. ඔබ නිවන් දකින්නවා කියලා අදිස්ථානයෙන් ඉන්නවා නම් වීර්යෙන් ඉන්නවා නම් එහෙම කැමැත්තක් ඔබේ හිතේ තියෙනවා නම් අපිත් මේ නිවන සාක්ෂාත් කරගන්න ඕනෑය කියලා වැඩ දිනව කරන්න ඔබට ඕන තරම්. අපි ඉතින් ගිහි ජීවිතේනේ ගත කරන්නේ අපි ස්වාමීන් වහන්සේලා වගේ නෙමෙයි කියලා එහෙම හිතන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට නම් මේක තේරෙන්නේ නැහැ හරියට. එහෙම හිතන්න අවශ්‍යතාවයකුත් නැහැ. වැඩ තියෙනවා කරන්න. අපි මේ අපිත් කරන ඒවා තමයි කියන්නේ අමුතු දේවල් නෙමෙයි. පරිසර දෙක වෙනස් තමයි. ඒක පිළිගන්න එපා ඉතින්. පරිසර දෙක වෙනස්. නමුත් ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැ මොකුත් නොකර ඉන්න ඕනේ කියලා. ඒක ඉතින් අර නිදහසට කාරණාවක් නෙමෙයි ඒක. පරිසර දෙක වෙනස් කියන එක නිදහසට කාරණාවක් කරගන්න එපා ඔබ. හා පරිසර දෙක වෙනස් කියන නිදහසට කාරණාවක් ඔබ කියනවා නම් දැන් ඒක කොහොමද උදව් වෙන්නේ කියන්නේ ඔබ හිතන් ඉන්න අරමුණට ඒක උදව්වක් වෙනවද? එහෙම ඉඳන් ඉන්නේ ඒක උදව්වක් වෙන්නේ නැහැ. එහෙම ඉතින් ඉන්න එකත් අපරාධය. කිසි වැඩක් නැහැ. මේ නිසා වෙන්තුනේ අපේ අදහස නම් ඔබට කරන්න වැඩ තියෙනවා ඕනි ධර්ම කෝටියක් වැඩ තියෙනවා කියන්නේ ඒවට මහා ලොකුවට මහන්සි වෙන්න ඕනේ නෙමෙයි කියන්නේ පුංචි පුංචි බොහොම පුංචි පුංචි දේවල් බොහොම පුංචි පුංචි දේවල් හිත ගැටිච්ච කෙනාට තේරුම් ගන්න නැහැ කියන්නේ තියෙන්නේ මොකද හල්ලියන මේ කියන්නේ නේ දවල්ට කෑවද කියලා අහන්න තියෙන්නේ වතුර ටිකක් දෙන්නද කියලා අහන්න තියෙන්නේ ඔන්න වගේ බොහොම පොඩි දේවල් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙනවා ලොකු දෙයක් අරගන්න පුළුවන් ඔබේ ජීවිතේට එන මේ නිවන් මාර්ගට උදව් වෙන කොතනකින් හරි ඔබ පොඩි පොඩි තැනකින් පටන් ගන්න ඕ වගේ දේවල් ගැටෙන තැන් ඇති ඇලෙන තැන් ඇති මාන්නයෙන් කටයුතු කරන තැන් ඇති ඔය තැන් අඳුරගෙන පුරුද්දක් වශයෙන් වෙන දැන් ආදී වශයෙන් තියෙනවා නම් ඒ වගේ දැන් වලදී හරි කමන්නේ නැහැ. හරි. අපි හිතමු ඔබ රැකියා ස්ථානයක ඉහළ නිලතරයක් දරන කෙනෙක්. එතකොට පුරුද්දක් වශයෙන් ගිහිල්ලා මොකද කරන්න තියෙන්නේ? බනින්න දෙන්නේ. ඇයි වින්ගු දිනාර මේ මහානාම තාක්කයයි එහෙම අහන්නේ ඉතින්? මං හැමදාම අසහලට යනකොට මේ අකුමේ අසබෙටි ටික අයින් කරලා නැහැ මේව හුද්ද ගල නැහැ අසේම නාවල නැහැ ඔහොම කියලා එතකොට මොකද කරන්නේ රජතුමා ඉතින් රජතුමානේ මේ කරබිය කියලා කියනවා බයින ඇති හොඳටම හරි දැන් ඒ වෙලාවේදී ඒ පිළිබඳ පොඩි කුකුසක් ඇති වුණා මම මේ මට දැන් කේන්ති ගියා කියලා තේරෙනවා ඉතින් මනුස්සයාට ඒකින්ද තමයි බුදුහාමුදුරෙන් ඇහිලා ඇවිත් ස්වාමීනි මෙන්න එහෙම වෙනකොට මට කේන්ති යනවා මං අපායයි දන්නේ ආයි මේ ඇත්හලට යනකොටත් එහෙමයි මෙන්න මෙහෙම කේන්ති යනවා මං ගෑ ගහනවා මේ මිනිතුන්ට මං අපායයි දන්නේ කියලා නමුත් ඒ වෙලාවේ උන්වහන්සේ දැකලා කියනවා මේ ඔබ සෝතාපන්නයි ඔබ අපාය යන්නේ නැහැ කියලා. නමුත් ඉතින් ඒක ඒ මනුස්සයට තේරෙන්නේ නැහැ. නේ? බුදුහාමුදුරන්ට පෙනිච්ච ඵලයේ ඒ කෙනාට පේනවා නම් ওই ප්‍රශ්නේ ඇහි ගිහින් අහන්නේ නැහැ නේ. එහෙනම් ඔය වගේ අවස්ථා ඕනතරම් තියෙනවා කින්ද? එහෙනම් ඔබ ඉහළ නිලයක් දරන හෝ මොකක් හරි තැනක රැකියාවක් කරන හෝ ඒ වගේ අවස්ථාවකදී ඔබට පුරුද්දක් වශයෙන් තියෙන්නේ බනින්න නම් බැනහන ගන්න නම් ඒ අයගේ වැරදි කියන්න නම් ඔබම කරන්න එපා මෙහෙම කරන්න කියන්න නම් දැන් ගැටීමෙන් තමයි ඉතින් කතා කරන්නේ දැන් කලිනුත් කිව්වනේ ඔක කරන්න එපා කියලා නේ මෙත්තා සාගත හිතකින් නෙමෙයි කියමු අපි ඒක කිව්වේ අනේ වගේ අවස්ථා මොකද මොකද කරන්නේ මේ වගේ වෙලාවට මම දන්නේ මේක රැකියා අවස්ථා වල ප්‍රායෝගිකව යොදන්න පුළුවන්ද බැරිද කියලා එකක් ඒවට මොනා හරි ක්‍රම ඔබ හොයාගන්න. මම එකකින් එක කියන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔය පරිසර தත්වෙට ගැළපෙනවද නොගැළපෙනවද කියන්නේ. එඳා ඔබට මේ ගමන යන්න ඕන නම් ඔබ වගේ තැන්වලට බෙහෙත් හොයාගන්න. ක්‍රම හොයාගන්න. මම දැන් උදාහරණ කීපයක් ඔබට කිව්වනේ. ඒවෙන් ඔබ තේරුම් ගන්න මෙන්න මේ විදිහට වැඩ කටයුත්තක් සිද්ධ වෙන්න ඕනේ තමන්ගේ ජීවිතේදී. එනිසා ඔබගේ ජීවිතේ නිවන කියන දේ එක තැනකට සීමා කරන්න එපා. ටික ටික ඒක තමන්ගේ ජීවිතේ පුරාවටම එකතු කරගන්න වැඩපිළිවෙලක් ඔබ සූදානම් කරගන්න. පුරුදු කරගන්න ටික ටික. අනේ. ඊළඟට වින්දුනි. දැන් ඔය විදිහට ඔබ උත්සාහ කරන්න කැමති ආකාරයකට නොඑක් නොඑක් කරන්න පුළුවන් දේවල් තමන් හිතලා ඔය වගේ දේවල් ජීවිතේට එකතු කරගන්න. ඒ වගේම පින්තුණි මේකෙන් අදහස් කරේ අනිත්‍ය දුක්ඛ අනත් වඩන්න එපා කියලා නෙමෙයි. ඒක උත්සාහ කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. මොකද ඔය තියෙන දේවල් උපනිෂය වෙනවා අනිත්‍ය දුක්ඛ අනත් වැඩිම පිණිස පරිසරයක් හැදෙන්න. වීරය කියන එක පරිසරයක් හදනවා පින්තුණි අනිත්‍ය දුක්ඛ අනත් වැඩෙන්න. අන්න ඒ කාරණාව නිසා මේ මේ මේවා මේ පැහැදිලි කළේ. ඒකට හේතුව පින්තුණි මමව පෝෂණය කරන අවස්ථාවල් වලදී මේ දහමට ඉඩක් හම්බෙන්නේ නැහැ පින්තුණි. දහමේ පෙන්눔 කරන්න පින්තුණි. ඔය ඔබට ඔය හැඟෙන හැඟීම හැඟීමක් විතරයි කියන එක පෙන්වන්නේ. නමුත් ඔය හැඟීම හැඟෙනකොට ඔබට ඒක හැඟීමක් විදිහට නෙමෙයි තේරෙන්නේ. ඒක ඇත්ත විදිහට තේරෙන්නේ. දැන් මේ බණ අහන කලින් බොහෝ ඈත අතීතයේ අපි එහෙම හිතුවා. ඔබට මම කියන්නේ හැඟීමක් කියලා එහෙම හිතලා තියෙනවා නිකන් විහිළුවකට හරි. එන් මේ මම කියන්නේ හැඟෙන එකක් කියලා එහෙම හිතලා තියෙනවා. බොහෝ දුරට නැතු ඇති මිනු. මම නෑමයි කියන්නේ නැහැ. මම බොහෝ දුරට නැතු ඇති මිනු. ඒක ඇත්ත කියලා තමයි දරාගෙන ආවේ. මේ මං මේ මගේ දරුවෝ මේ මගේ අම්මා තාත්තා ඔන්නවම තමයි දරාගෙන ආවේ කියන්නේ. මං ඊයේත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. මැරුණොත් මං කොහේ හරි ආයෙ උපදිනවා. ඔන්නවම හැංගීමක් එන්නවම එකක් තියෙනවා කියලා තමයි දරාගෙන ආවේ කියන්නේ. ඒක හැංගීමක් කියලා කවදාකවත් හිතුන්නේ නැහැ. ඒ නිසා ඔය ඔබට අන්න එහෙම හැඟෙන අවස්ථාවල් තියෙනවා නේද? ඒවා පෝෂණය වෙන අවස්ථාවල්. ඒ ගැටිච්ච අවස්ථාවක්, කේන්ද්‍රීය අවස්ථාවක් කියලා කියන්නේ ඔය කියන හැඟීම හොඳටම පෝෂණය වෙන අවස්ථාවක්. ඉතින් මම කියන්නේ හැඟීමක් කියලා දේරනවා නම් රණ්ඩු වෙන්න ඕනේද කියන්නේ? කෑකෝ සංගහන්න ඕනේද කියන්නේ? එහෙම නැහැ නේ. මම කියන්නේ හැඟීමක් කියලා ඒ වෙලාවේ දේරනවා නම් මාන්නයටපත් වෙලා කටයුතු කරන්න ඕනේද? එහෙම කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? එන්න පුළුවන් එහෙම අවශ්‍යතාවයක්. බෑ මෙයාගෙන් උදව් ගන්න බෑ. මේ මේගොල්ලෝ මේ පහත් කට්ටිය මේගොල්ලන්ගෙන් උදව් ගන්න බෑ අපිට කියලා. එහෙම එකක් එන්න පුළුවන්ද මං අහන්නේ? එහෙම එකක් එන්න බෑනේ. මම කියන්නේ හැංගීමක් කියලා තේරුම් ගත්තා. එහෙනම් ඒ අවස්ථාවන් හැම එකක්ම ඔය මම කියන හැඟීම පෝෂණය කරනවද නැද්ද? ඒක ඇත්තක් විදිහටම දරාගෙන ඒක පෝෂණය කර කර යන වැඩපිළිවෙළක් නෙමෙයි තියෙන්නේ. එහෙම එකක් තමයි තියෙන්නේ. ඒකයි කිව්වේ නිවන් මාර්ගට විසයි කියලා. එතන ඒවට මොන මොනවා හරි කරගන්න ඕන. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය මම කියන්නේ හැඟීමක් කියන එක. නැත්තම් ඒක හිතෙන්නේ නැහැ. හරි. මොකද මම කියන හැඟීමයි බිඳුනි. මම කියන හැඟීමයි මම කියන එකයි දෙකක්. මම ඉන්නවා කියන එකයි මම කියන හැඟීමයි දෙකක් පින්දු. ඒක හොඳටම තේරුම් ගන්න ඕන. හරිද? උදාහරණයක් ගන්නකෝ දැන්. අපි මේ හේතුම්පටි සම්බෝධන් කියලානේ මේ කතා කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත පිළිබඳව. හරි? දැන් හේතුම්පටි සම්බෝධන් කියලා කිව්වහම බින්දුනේ. අපි උදාහරණයක් අරගමු. උදැල්ල කියලා. හැමෝම දන්නවනේ උදැල්ල ගැන. උදැල්ල කොහොමද හැදිලා තියෙන්නේ? උදැල්ල කොහොමද හැදිලා තියෙන්නේ? උදළු තලෙයි ලී මිටයි. හරි. මිටයි තලෙයි එකතු වෙලා තමයි උදැල්ල කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. උදැල්ල කියන සැකසීම ගත්තොත් එහෙම බින්දු. දැන් හේතු දෙකක් එකතු වෙලා තියෙනවානේ. අපි දන්න විදිහට හේතු දෙකක් එකතු වෙලා තියෙනවානේ. ඒ හේතු දෙකේ විදිහ ගත්තොත් එහෙම ඔය උදැල්ල කියන එකට උදැල්ල කියන සැකස්ම හැදෙන්න ඔය හේතු දෙකෙන් වැඩිපුර මොකද්ද දායක වෙන්නේ? තලේද මිටද? මිට. තලේද? අතින් හරි කමන්න එලි කරගන්නවා කියලා ඉතින්. දෙකම විශ්වාසද හොඳටම? තව උදාහරණයක් කියනවා. ආ දැන් ඔබ එන වාහන දින වාහනේ රෝද හතරද? සයික් කණ්ණාඩියද? නැත්නම් මොකක් හරි ඔය අර බොඩියේ තියෙන මොකක් හරි නට් එකක්ද? ආ තව දාදි ගොඩාක් තියෙනවා. වැඩිපුර දායක වෙලා තියෙන කොයිකද? එන රෝද තුනෙනුත් මට යන්න පුළුවන් කියලා එහෙම ගන්න එපා. මට රෝද දෙකක් නැතුවට කවන්නේ මට එහෙමත් යන්න පුළුවන් කියලා හිතන්නේ නැතු. ඒ නිර්මාණයට ඒක සැකස්මට වැඩිපුර මොකක්ද දායක වෙලා තියෙන්නේ? ඒක නට් එකක් නම් නැතුණාට කමක් නැහැ කින්ද ඒකට කිසි වැදගත්කමක් නැහැ. එහෙමද? එහෙම නැහැ බින්දු. හරි. දැන් මේ මේසියක් අරගත්තොත් එහෙම කකුල් හතරක් තියෙනවා. දැන් ඔබ වාඩි ලයින් පුඩුව කකුල් හතරක් තියෙනවනේ. හරි. කොයි කකුලද වැඩිපුර දායක වෙන්නේ ඔබට වාඩි ලයින්? කොයි කකුලද? වම් පැත්තේ ඉස්සරහාම තියෙන කකුල් දෙකේ වම් පැත්තේකද දකුණු පැත්තේකද? පිටිපස්සේ තියෙන කකුල් දෙකේ වම් පැත්තේකද දකුණු පැත්තේ තියෙන එකද? කොයි කකුලද වැඩිපුර දායක වෙන්නේ? හතරම ඕනේ නේද? ඒ කියන්නේ සමාන අයිතියක් නේද ඔය හතරටම තියෙන්නේ? සමාන අයිතියක් නේද? කිසිම විශේෂ කමක් දෙන්න බෑ නේද එක කකුලකටවත්? හරි. උදැල්ල ගත්තොත් එහෙම තලේටයි මිටටයි සමාන අයිතියක් නේද තියෙන්නේ? විශේෂත්වයක් දෙන්න බෑ නේද? විශේෂකමක් කියන්න බෑ නේද තලේ හෝ මිට හෝ කියලා? ඒ නිර්මාණයට ඒ නිර්මාණයේ සැකසෙන්න දෙකම දායක වුණා. මෙයා වැඩිපුර දායක වුණා, මෙයා අඩුවෙන් දායක වුණා කියලා කියන්න බෑ. අපි හිතමු තලේ මේ රත්තරන්. තලේ රත්තරන්. මිටලි. දැන් උදැල්ල කියන නිර්මාණයට මොකද්ද වැඩිපුර විශේෂ? තලේ රත්තරන් මිටලි. මොකද කියන්නේ? තලේ විකුණලා උදුළු 500ක් විතර ගත්ත හැකි ඉන්න තලේද? ඒ දෙකම නේද? නැත්තම් උදැල්ල කියන සැකස්ම හැදෙන්නේ නැන්නේ කොච්චර රත්තරන් වලින් තලගෙනවද? මිට නැතු උදැල්ලක් හැදෙනවද? මිට නැතු උදැල්ලක් හැදෙන්නේ නැහැ. එහෙනම් තලේ රත්තරන් වුණත් නැත්තම් තලේ යකට මිට රත්තරන් වුණත් ওই අවස්ථා දෙකේදීම එක හා සමාන අයිතියක් තියෙන පිමුතුනි. සමාන අයිතියක් තියෙනවා. උදැල්ල කියන නිර්මාණයට සමාන අයිතියක් තියෙනවා තලයටයි මිටටයි දෙකටම. විශේෂත්වයක් පනවන්න බෑ ඒක නිසා. විශේෂ කරන්න බෑ ඒ අවස්ථාවෙන් කාට. ඒ අයිතියක් දෙන්න බෑ. හරිද? අයිතියක් දෙන්න බෑ. උදැල්ල ගැන අයිතියක් දෙන්න බෑ. තලයට දෙන්නත් බෑ. මිටට දෙන්නත් බෑ. හරි. හැබැයි ඕකට අයිතියක් දෙන්න වුණොත් මොකද කරන්නේ? දැන් ඔබ අයිතියක් පනවලා තියෙන්නේ. ඒකෙහිඳ තමයි ඔබ කියන්නේ මේ උදැල්ලේ මිට. මේ උදැල්ලේ තලයේ කියලා. එතකොට අයිතියක් පනවලා නේ තියෙන්නේ. අයිතියක් පනවලා නේ තියෙන්නේ. උදැල්ලේ මිටයි උදැල්ලේ තලයේ. එතකොට සමාන අයිතිවාසිකමක් තියෙන දෙන්නෙක් උගල අයිතියක් පනවන්න ඕන නම් මක්කල්ල තියෙන්ද? දැන් ඔබ වෙනමම එකක් හදලා තියෙන කිව්වොත් හේතු වලින් තොර වෙච්ච ෆික්ස් වෙච්ච ස්වභාවයක් ගොඩනගලා තියෙනවා. නැත්තම් වෙනුඳුනි ඒක උදැල්ලේ තලේ නෙමෙයිනේ. තලෙයි මිටයි එක්කහුව වෙලහනේ උදැල්ල කියන එක හැදුනේ. එහෙනම් උදැල්ලේ තලේ වෙන්න විදිහක් නැහැනේ. ඒ නිර්මාණයේ සම්බන්ධයෙන් එක හා සමාන අයිතියක් තියෙනවා තලේටයි මිටටයි. මිසක් උදැල්ලේ තලේ හෝ උදැල්ලේ මිට නෙමෙයි. නමුත් අයිතියක් පනව ගන්න උනහම මොකද කරන්නේ? එකක් පණවන්න වෙනවා. එතකොට තමයි අයිතිය දීලා තියෙන්නේ. ඒ තමයි අර හේතු වලින් තොර වෙච්ච උදැල්ල. උදැල්ල කියන්නේ වෙනමම එකක්. ඒ හින්දා උදැල්ලේ මිට උදැල්ලේ තලේ. නමුත් උදැල්ල කියන සැකසීම හැදුනේ පිමුදුනි තලේ සහ මිට එකතු වෙලා සමාන අයිතියක් තියෙනවා. කිසිම විශේෂත්වයක් දෙන්න බෑ ඒකට. කිසිම විශේෂත්වයක් පනවන්න බෑ. ඒ සැකසීමට විශේෂත්වයක් පනවන්න බෑ. ඇයි ඒ? එක හා සමාන අයිතියක් තියෙන්නේ තලයටයි මිටටයි. දැන් කොහොමද කියන්නේ විශේෂත්වයක් පනවන්නේ? විශේෂත්වයක් පනවන්න බෑනේ. සමාන අයිතියන්නේ තියෙන්නේ. විශේෂත්වයක් පනවන්න ඕන නම් මක් කරන්න වෙනවද? එක්කෙනෙක්ව හදා ගන්න වෙනවා. ඒ හදපු එක්කෙනා තමයි උදැල්ල. ඒක විශේෂයි කියන්නේ. ඒ කියන්නේ අයිතියක් කියේ තියෙන්නේ. ඒ සැකැස්මට අයිතියක් ඇවිල්ලා උදැල්ල කියලා. එතකොට දැන් අර හේතු වලට අයිතිකාරයෙක් ඉන්නවා. හේතු වලට අයිතිකාරයෙක් ඉන්නවා. එහෙනම් තලයටයි මිටටයි අයිතිකාරයෙක් ඉන්නවා දැන්. කවුද අයිතිකාරයා? උදැල්ල. එනේ ගොවි මහත්තයා නේ ගැන නේ මම කියන්නේ. අයිතිකාරයා උදැල්ල. නමුත් ඒ සැකැස්ම හැදුනේ පින්වතුනි තලේ මිටයි එකතු වෙලා නම් එහෙම අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද? එහෙම අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද? ඔය හේතු ටිකට අයිතිකාරයෙක් ඉන්න විදිහ නෑ නේද? අයිතියක් පනවන්න බෑ එහෙනම්. විශේෂත්වයක් පනවන්න බෑ එහෙනම්. මොකද හැමෝටම එක හා සමාන අයිතියක් තියෙන හැම තැනකම. පුටුව ගත්තොත් කකුල් හතරටම එක හා සමාන අයිතියක් තියෙනවා. එකක් රත්තරන් අනික රිදී එහෙම කිව්වා කියලා එහෙම වෙනසක් නැහැ. ඒ නිර්මාණයට එක හා සමාන දායකත්වයක් සපයලා තියෙනවා. එකක් හරි අඩු වුණොත් එහෙම ඒක ඒ නිර්මාණය නෙමෙයි නම් පුටුවක් නෙමෙයි ඒක ස්ටූල්යක් ඊට පස්සේ. එහෙනම් සමාන අයිතියක් තියෙන තැනකට පින්දුනි. අයිති කාරයක් හැදෙන්න විදිහක් නැහැ. වෙනමම අයිතියක් පනවන්න එකක් තියෙන විදිහක් නැහැ. හැමෝම එක වගේ නම් හැමෝම එක වගේ නම් එමණ කියනවා මෙයා හොඳයි එහෙනම් මෙයා හොඳයි කියලා කියන්න පුළුවන්ද? එහෙම කියනවා නම් මොකක් වෙන්න ඕනේද? මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕනේ නේද? දැන් ඔබ පිළිසෙන් මේ මහත්තයා හොඳයි මේ නෝනා හොඳයි කියලා කියන්නම්. මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕනේ නේද? ඈ? ඔක්කොම එක හා සමාන නම් දැන් කියන්න පුළුවන්ද මේ කෙනා විශේෂයි මේ කෙනා විශේෂයි කියලා? එහෙම කියන්න බෑ. ඒ වගේ තමයි උදැල්ලයි මේ තලෙයි මේ මිටයි ගත්තට පස්සේ ওই දෙකම එක හා සමානයි. එනේ යකඩයි ලී එක වගේ කියනවා නෙමෙයි එච්චර ගැඹුරට හිතන්න එපා. ওই දෙකටම විශේෂත්වයක් දෙන්න බෑ එක හා සමානයි පිටුදුනි. මේ නිර්මාණයේ සැකසීම පිණිස දක්වන දායකත්වයේ අතින් ගත්තහම එක හා සමාන දායකත්වයක් දෙන්න පිටුදුනි. ওই දෙකෙන් එකක් හරි නැති වුණොත් එහේ මේ නිර්මාණය කරන්න බෑ. එහෙනම් ඔබ බලන්න ඔය විදිහට නෙමෙයිද මේ ලෝකේ හැමදේම කියලා. මේ ලෝකේ තියෙන හැම එකක් මෙහෙමයි. හේතුම් පටිච්ච සම්බෝධන්නම් එහෙනම් විශේෂත්වයක් පනවන්න බෑ. ඒ හැම තැනකම සමානතාවයක් තියෙනවා. සමදායකත්වයක් තියෙනවා. සමදායකත්වයක් විශේෂ වෙන්නේ නැහැ කොහෙත්ම. ඔක්කොම එකයි. ඔක්කොම එකයි. හරි. දැන් ඔබේගේ ශරීරයේ ශරීර කූඩුව ගත්තහම හේතුන් පටිච්ච සම්බෝධම් මේ හේතු එකතුලා තමයි ওই විදිහට දැකලා තියෙන්නේ. ඇස් දෙකද වැටින්නේ කන් දෙකද? ඔබ කියනුවේ නම් ඔබගේ දතක් හැලෙනවටද කැමති ඇහැක් පොට්ටේනවටද කැමති? දතක් හැලෙනවටද කැමති ඇහැක් පොට්ටේනවටද කැමති? දෙකටම කැමති නෑ. නමුත් අපි කියන්නේ චොයිස් එකක් දුන්නොත් එකක් තෝරගන්න කියලා. මොකක් තෝරගන්නේ? මොකද්ද තෝරගන්නේ? ඔබ තෝරගනි දත වැටෙන එක හොඳයි ඇහැ පොට්ට කරගන්නවට වඩා කියලා. ඇයි ඒ? ඇයි ඒ? ඉතින් දැන් කිව්වේ උදැල්ලේ ඒකත් එකයි මේකත් එකයි දෙකම සමානයි කියලා. එහෙනම් ඇයි දතයි ඇහැයි වෙනස් වෙන්නේ? දැන් ඔය සැකස්මට ඔය දැන් නිර්මාණලා තියෙන සැකස්මට ඔය ඇහි දතේ එක හා සමාන දායකත්වයක් තියෙනවා. එක හා සමාන දායකත්වයක්. ඇහැ නැති වුණොත් එක්ක කනා කියයි මොකක් හරි එකක් කියයි. දතක් නැති වුණොත් එක්ක ලොම්බා කියයි නැත්තම් නෝ එක දන්තක කියලා වගේ එකක් දායි. හරි. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට කියන්නේ නැහැ නේද එහෙනම් මොකක් හරි වෙනසක් වෙලානේ. ඒ කියන්නේ එදා දැකපු සැකස්ම නෙමෙයි දැන් දින වෙනසක්ම. ඒ කියන්නේ හරියට තියෙන්න ඕනේ සැකස්මට ඔය හේතු දෙකම ඕනේද නැද්ද? දෙකම ඕනේ. ඔය දෙකම එක හා සමාන දායකත්වයක් සපයනවා. එකක්වත් විශේෂ නැහැ. නමුත් ඔබට කිව්වොත් තෝරගන්න කියලා ඔබ තෝරනවා දත. හරි. නමුත් අතීත කතාවක් අහලා තියෙනව නේද? ඇහැ ඉල්ලුවාම ඇහැ ගලවලා තිබ්බේ. S2 ලස්සනයි. ඔය S2 ලබා ගන්න තිබ්බනම් කියපුවහම S2 ගලවලා තිබ්බේ. නැන්දා ඔබට හිතෙන්නේ මේ විසුදු මන් දන්නේ. ඉතින් දතට වඩා එහා කොහොමත් වටිනවනේ. ඉතින් ඈත් දෙක පොට්ට වෙලා ජීවත් වෙන්න ඕනේ. දතක් දිල නිකන් ඉන්නේ කොච්චර බුද්ධිමත් තීරණයක්ද කියලා ඔබට හිතේ. හරි හරි. දැන් දැනට බුද්ධිමත් තීරණයක් තමයි. හරි. නමුත් මට අවබෝධ කරගන්නයි තියෙන්නේ. විශේෂත්වයක් නැහැ කියලා. එහෙම වැඩහිච්ච කට්ටියට විශේෂත්වයක් තිබුණේ නැහැ. කන ඉල්ලුවා නම් කන දුන්නා, ඇහැ ඉල්ලුවා නම් ඇහැ දුන්නා. හේතු හේතුන් පටින් සම්බෝධන් කියලා ආවදලා තිබුණ නිසා. විශේෂත්වයක් දුන්නේ නැහැ කොයිකටවත්. හේතු වලින් තොර වෙච්ච වෙන් වෙච්ච වෙනම මේකක් දැක්කේ නැහැ නේද? වෙනම මේකක් දැක්කේ නැහැ. හරි. එහෙනම් ඔය හිමිකාරයෙක් නැහැ කියන එක අයිතියක් පනවන්න අයිතිකාරයෙක් පනවන්න බෑ කියන එක හොඳට තේරුම් ගන්න. හේතුන් පටිච්ච සම්බෝධන් නම් වෙනමම අයිතිකාරයෙක් එන්න විදිහක් නැහැ ඔතෙන්ට. එක හා සමාන අයිතියකින් එක හා සමාන දායකත්වයක් සපයන හේතු තමයි ඔය තියෙන්නේ. අයිතියක් තියෙනවා නම් තියෙන්න ඕනේ ඔන්න ඔය එක හා සමාන අයිතියක් ඔය හේතු ටිකට තියෙන්න ඕනේ. එහෙම නැති විශේෂත්වයක් එන්න විදිහක් නැහැ කොහෙත්ම සැකස්මක් නම් සම්බෝතයක් නම් කිමුදද? එහෙනම් ඒ කියන්නේ හේතුන් පටිච්ච සම්බෝතං නම් විශේෂත්වයක් කොහෙත්ම එන්න විදිහක් නෑ. මොකද එක හා සමානව තමයි ඒ හේතු දායකත්වය සපයන්නේ. ඔබගේ ශරීරය ගත්තත් එහෙමයි, පුටුව ගත්තත් එහෙමයි, වාහනය ගත්තත් එහෙමයි, ගේ ගත්තත් එහෙමයි, හැමදේම එහෙමයි. එහෙනම් ඕක ධර්මතාවයක් කියන්නේ. ධර්මතාවයක්. ඔබ මොකට දාලා බැලුවත් ওই ධර්මතාවයේ ඉක්මවන්න බැරි නේද? මොකද හේතුන් පටිච්ච සම්බෝධන් තමයි මේ ලෝකේ තියෙන ඇත්ත. විශේෂත්වයක් කොතනකවත් පනවන්න බෑ ඒ නිසා. හරිද? දැන් එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න. උදැල්ලට හරි කියලා කියමුකෝ. පුටුවටත් හරි කියලා කියමුකෝ. දැන් ඔබට ඇයි මේක වැදගත් වෙන්නේ? ඔබටයි මේක වැදගත් වෙන්නේ. ඇයි පින්වතුනි ඔබගෙන් ඇහැ හරි දත හරි ඉල්ලුවම ඔබ පීඩාවටපත් වෙනවනේ නේ ඔබ පීඩාවටපත් වෙනවනේ ඔබට බය හිතෙනවනේ ඔබට දුක හිතෙනවනේ අන්න ඒක නිසා ඔබට මේක වැදගත් වෙනවා ඒ බය හිතෙන්නේ දුක හිතෙන්නේ විශේෂත්වයක් පනව ගත්ත නිසා පින්නේ. ඔය සැකස්මකට අයිතිකාරයෝ හැදිලා ය කියන්නේ. අයිතිකාරයෙක් ඉන්නවා. අයිතිකාරයෙක් ඉන්නවා. දැන් මට කියන්න. දැන් ඔබ මේ ගත්ත උදාහරණෙන් අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද කියලා. අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ සැකස්ම නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ උදැල්ලක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්න හදන්නේ. අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද කියලා. අර හේතු ටිකට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද කියලා. උදැල්ල කියලා කිව්වේ ওই හේතු දෙක එකතු වුණ එකතු වෙච්ච එකනේ. දැන් ඔකට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද කියලා මම අහන්නේ. පුළුවන්ද? බෑ. කොච්චරක් බෑද? කොච්චරක් බෑද? බෑ කිව්වොත් බෑම තමයි. ආයි ඒක ආයි හොදන්න දෙයක් නැහැ. අයිතිකාරයෙක් නැහැ කිව්වොත් නැම තමයි. ආයි ඒකේ මාත්‍රයක් අසක තියාගන්නපා. සැකයි නම් ආයි බලන්න. තලයේද වටින්නේ? මිටද වටින්නේ? කොයිකද විශේෂ? ආයි ආයි බලන්න. කොයිකද විශේෂ? එහෙනම් උදැල්ලේ මිට වෙන්න පුළුවන්ද? උදැල්ලේ තලයේ වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙනම් උදැල්ලකින් නම පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. විශේෂ කෙනෙක් ඉන්න විදිහක් නෑ බින්දු. ඔය සැකස්මට අයිතිකාරයෙක් ඉන්න විදිහක් නෑ. නෑ කිව්වොත් නෑම තමයි. සැකයි නම් ආයි බලන්න. හරි. දැන් එහෙනම් බින්දුනේ. උදැල්ල කියන එක නමුත් ඔබට හැඟෙනව නේද? ඉනේ අයිතිකාරයෙක් නමුත් හැඟෙනවනේ. අයිතිකාරයෙක් හැඟෙනවනේ නම්. ඒකට මොකද කියන්නේ? මෙහෙම මෙහෙම හිතමු. දැන් රූප පෙනීම කියලා කියන්නේ මොකද්ද? දැන් හැඟෙන හැටිනේ පින්වතුනි. නේ? ඒනේ හැඟීමක්. රූප පෙනීම කියලා කියන්නේ හැඟීමක්. ඇස් දෙක විතරක් තිබ්බට රූප පේන්නේ නැහැ බින්දු. හරි. ඉස්සරහා මොකක් හරි වස්තුවක් තිබ්බයි කියලා ඒ පේන්නේ නැහැ බින්දු. හරි. ආලෝකය නැත්තම්? ඒක වෙන්නේ නැහැ. එහෙනම් රූප පේනවා කියලා කියන්නේ පින්දුනි හැඟීමක්. ගොඩක් හේතු කාරණා එකතු වෙලා තමයි පින්දුනි ওই හැඟීම හටගන්නේ. මිසක් ඔය එළියේ තියෙන දේ ඔබට පේනවා නෙමෙයි පින්දුනි. එළියේ තියෙන දේ ඔබට පේනවා නෙමෙයි. නමුත් ඔබට හිතෙන්නේ කොහොමද? ඔබට හිතෙන්නේ කොහොමද? මේ වයිට් බෝඩ් එකක් තියෙනවා. ඒක නිසා මේ වයිට් බෝඩ් එක මට දැන් පේනවා. එහෙම තමයි හිතෙන්නේ. එහෙනම් ඔබට ඔය පේන එක තියෙන්නේ. ඒක තමයි මේ කියලා තමයි හිතෙන්නේ. මේ මේක හැඟීමක්ද? වයිට් බෝඩ් එක කියන්නේ හැඟීමක්ද? හැඟීමක්ද? මම කියන්නේ මේ මේක හැඟීමක්ද කියලා අහන්නේ. මේ මේක මේ මං අල්ලන එක. ඒක හැඟීමක් නෙමෙයිනේ. නේ? එහෙනම් ඔය ඔබ ඔබ කියන එක මෙතන තියෙන විදිහක් නෑ නේද? දැන් ඔබට ඔය පේන එක මෙතන තියෙන විදිහක් නෑනේ. එහෙනම් ඔය හැඟීම හැඟීමට හැබැයි මේක දායක වෙනවා. හැඟීමට මේකත් දායක වෙනවා. නමුත් ඒ හැඟිච්ච එක නෙමෙයි මේ තියෙන්නේ. ඒක හැඟීමක්. හැඟීමක් කියන්නේ ගොඩාක් හේතු කාරණා එකතු වෙලා සිදුවීම. වෙන සිද්ධියකට. ගුරුසාවිනාන්තේ හැමදාම ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පෙන්වන්නේ පිංගුදු නිස්කන්ධ යන්තනේ කියලා. ඔය තියෙන හේතු පිංගු. දැන් අපි මේ සාමාන්‍ය හේතු ටිකක් මම මේ කිව්වේ ආලෝකයේ තියෙන්න ඕනේ, ඇස් දෙකක් හොඳට තියෙන්න ඕනේ, මොකක් හරි මේ මල් පොකුරු නම් මල් පොකුරක් මෙතන තියෙන්න බෑ, වෙන්නේ නැත්තම් වෙන්නේ නෑ. මේ එහෙම ගත්තත් ගොඩාක් හේතු ඕනේ. එහෙනම් ඔය පේනවා කියන එක පින්දුනේ හේතුන් පටිච්ච සම්භූතන්ද නැද්ද? අනිවාර්යයෙන්ම හේතුන් පටිච්ච සම්භූතන් වෙන්න බෑ නේ. මොකක් හරි එක හේතුවක් අයින් කරමු. ඇහැ ගලව ලයින් කරනවා. පේනේද? පේන්නේ නැහැ. ලයිට් ඔෆ් කරමු. ඒත් පේන්නේ නැහැ. එහෙනම් පෙනීම කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හේතුන් පටිච්ච සම්භූතා. එකඟයිද? විශ්වාසයිද? හරි හරි. එහෙනම් මට කියන්න, ඔය හේතු වලින් කොයිකද විශේෂ? ආලෝකයේද විශේෂ, ඇස් දෙකද විශේෂ? කොහෙන් හරි කියලා හිතෙන්න වෙනවා. ඇස් දෙකද විශේෂ, ආලෝකයේද? අපි හිතමු රූපේ විදිහට දැක්කේ මල් පොකුර කියලා. නැත්නම් මේ මල් පොකුරද විශේෂ? මල් පොකුර පෙනීම කියන හැඟීමට දායක වෙන හේතු අපිට තේරෙන විදිහට අපි ගත්තොත් ආලෝකයයි ඇහැයි මේ මල් පොකුරයි කියලා, ඔය හේතු වලින් කොයිකද වැඩිපුර විශේෂ, කොයිකද වැඩිපුර වටින්නේ? ඔය පෙනීම කියන සිදුවීමට, එහෙම නැත්නම් ඒ හැඟීමට වැඩිපුර දායකත්වයේ සපයන්නේ කවුද? ඇහැ. චුවර් එකටම ඇහැ නැද්ද? ඇහැ තිබ්බට වැඩක් නැහැ. අනිත් දෙක නැත්තම් පේන්නේ නැහැ. එහෙනම් ඔය හේතු හැම එකකටම බින්දුනේ සම අයිතියක් තියෙන. පොඩ්ඩක්වත් උස්පහත් වෙන්නේ නැහැ. මේකට වඩා මේ මේක හොඳයි කියලා කියන්න එහෙම දසමකවත් මේ හේතුවක් නැහැ එහෙම කියන්න. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. එක හා සමානයි. එක හා සමාන අයිතියක් තියෙන. එක හා සමාන දායකත්වයක් තියෙන. කිසි මෙහෙකට විශේෂත්වයක් නැහැ. හරි. මට කියන්නේ නං ඔය හේතු තුන එකතු වෙන එකට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද? අයිතිකාරයෙක් ඉන්න පුළුවන්ද? අයිතිකාරයෙක් ඉන්න බෑ. අයිතිකාරයෙක් ඉන්න බෑ. කොච්චරක් බැරිද? කොච්චරක් බැරිද? බෑ කිව්වොත් බෑම තමයි පින්නතුනි. නෑ කිව්වොත් නෑම තමයි. යායි හොදන් දෙයක් නෑ. දැනෙන එක පොඩ්ඩක් පැත්තකට දාන්නකෝ. මම කියන්නේ ඔබ දහමක් විදිහට, දර්ශනයක් විදිහට මේක මේ තේරුම් ගන්න කියලා. න්‍යායක් විදිහට තේරුම් ගන්න ඉස්සරහ. හරි. එහෙනම් නෑ කිව්වොත් නෑම තමයි. ආයි ඒක වෙනස්, ආයි වෙනස් වෙන්නේ දෙයක් නෑ. ඔබට මේ කියන කාරණාවන් වැටහෙනවා නම් ආයි බුදුහාමුදුර ඇහිලා කිව්වොත් නෑ නෑ මෙහෙමයි මෙහෙමයි ඔය කියන්න පුළුවන් මෙහෙමයි කියලා. ඔබට මේක තේරුණා නම් පිළිගන්නේ නැහැ එහෙනම් මෙතන. කොහොම කිව්වත් පිළිගන්නේ නැහැ. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. අයිතිකාරයෙක්ව මක්කෙනවද? අයිතිකාරයෙක්ව හැංගෙනවා. හැබැයි අයිතිකාරයෙක්ව හැංගෙනවා. අයිතිකාරයෙක්ව හැංගෙන්න පුළුවන්ද? අයිතිකාරයෙක්ව හැංගෙන්න පුළුවන්ද? හැංගෙන්න පුළුවන් කියන්නේ ඔය හැංගෙන්නේ ඕගාලා. හැංගෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ. අයිතිකාරයෙක් ඉන්නවා කියන එකයි, අයිතිකාරයව හැංගෙනවා කියන එකයි බොහොම විශාල වෙනසක් තියෙන දෙන්නේ. විශාල වෙනසක් නෙමෙයි අද මේක. කියන්න වචනයක් නැහැ. අහසයි පොළොවයි කියවල ඒක ඒක නියම් ගැලපෙන්නේ නැහැ වගේ. එහෙනම් මේ ලෝකේ නැති එකකට තව එකක් සමාන කරන්න බෑනේ. අහන් ඒ වගේ. එහෙනම් ඔය අයිතිකාරයා කියන දෘෂ්ටිය වින්දුනේ අයින් කරගන්න. නැහැ කිව්වොත් නැම තමයි. ආයි මාත්‍රයක් හිතන්න යන්නේ නැහැ. නැහැ කොහෙත්ම නැහැ. උදේ හිට රෑ වෙනකන් හැඟුණත් නෑ. හැඟීමක් හැඟෙන්න පුළුවන්. ඒ කියන්නේ හැඟීම හොඳයි කියන එක නෙමෙයි මම කියන්නේ. හරි. ඒක හැඟෙනවා කියලා කියන්නේ දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙනවා. ඉතින් ඒක හැඟුණොත් දුක හිතෙනවා කරන්න දෙයක් නෑ. බය හිතෙනව නැද්ද? බය හිතෙනවා. ඉතින් අයිතිකාරය හැංගුණාට පස්සේ ඉතින් බය හිතෙනවා. දැන් ඔබ කිව්වේ ඉතින් දතට වඩා ඇහැ හොඳයි කියන්නේ. ඒ අයිතිකාරයගේ තියෙන ප්‍රශ්නේ මාන්නෙන් කටයුතු කරනවා කියලා අපි කිව්වේ. ඇයි? අයිතිකාරයගේ තියෙන ප්‍රශ්නේ. අයිතිකාරයා තමයි එහෙම කටයුතු කරන්නේ. මන් ඒ කියන්නේ හැංගීම. ඒක හැංගෙනකොට නමුත් ඔබට හිතෙන්නේ ඔබ තමයි එහෙම කියලා. හැංගීමක් කියන එක හොඳට ඔළුවට දාගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ මක්කලව. උදේ හිට රෑ වෙනකන් හැංගුණත් ඒ මම නෙමෙයි. එහෙම එකක් මේ ලෝකේ නෑ වෙන්නේ. අයිතිකාරයෙක් නෑ මේ ලෝකේ. අයිතිකාරයෙකු කොහොමවත් ඉන්න විදිහක් නෑ. හේතුම් පඬිත් සම්බුද්ධා සමාන අයිතියක් තියෙන්නේ හැම හේතුකටම. විශේෂ බවක් එන්න විදිහක් නෑ කොහෙත්ම. විශේෂතාවයක් එන්න විදිහක් නෑ. ඔබ රසම කෑම කන වෙලාවට දිවේ ගෑවෙනකොට රස දැනෙනවනේ. හරි. එතකොට මොකද හිතෙන්නේ? රසයි කියලා හිතනවා නේද? හරි. කාටද හිතුනේ රසයි කියලා? කාටද හිතුනේ රසයි කියලා? මට තමයි හිතුනේ රසයි කියලා. නේ? නමුත් රස දැනීම කියලා කියන්නේ මොකද්ද? රස දැනීම හේතුම් පටිච්ච සම්භූතයි. විශේෂත්වයක් දැනෙන විදිහ නැහැ. අයිතිකාරයක් ඉන්න විදිහ නැහැ එතෙන්ට. එහෙනම් හැඟීමයි අයිතිකාරයයි කියන්නේ දෙකක් තියෙනවා. හැඟෙනවා අයිතිකාරයෝ නෑ පිටුතුනි. ඒ කියන්නේ ඔය හැඟෙන එක හැඟීමක්. නිසා કોઈ හැඟෙන කෙනා ඉන්නව නෙමෙයි පිටුතුනි. ඒ කියන්නේ මම කියලා හැඟෙනවා. මම කියලා එකෙක් මේ ලෝකේ නෑ. ඒ කියන්නේ සත්වයෙක් කියලා එකක් නෑ පිටුතුනි. සත්වයා කියලා හැඟෙනවා. ওই කාරණාව හොඳට තේරුම් ගන්න. එතකොට හැඟෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි. එහෙනම් ওই හැඟීම මොකක් වෙන්න ඕනේද? ඒ හැඟීම දෙම ඒකත් හේතුම් පටිච්ච සම්භූතං වෙන්නේ බෑ නැත්තම් තියෙන විදිහක් නැහැ නේ. ඒකත් හේතුම් පටිච්ච සම්භූතං තමයි. මම කියන හැඟෙන එක නිකන් හැඟෙන්නේ නැහැ. හේතු නිසා තමයි එහෙම වෙන්නේ. ආගේ හේතු ටික තමයි පින්වුදින කෙලස් යාන්තනේ උසේ පෙන්වන්නේ. ඒ කියන්නේ මේ අපි මේ කතා කරගත්ත කාරණාව හරි. ඒ කාරණාව දන්නේ නැහැ. ඒ කාරණාව නෙමෙයි මේ වෙලාවේ ඔළුවේ දුවන්නේ. ඒකට තමයි අපි අවිද්‍යාව කියලා කිව්වේ. දුක්ඛේ අඥානං ආදි වශයෙන් එහෙම කියලා කියන්නේ. දුක්ඛේ අඥානං කියලා. එහෙනම් ඔන්න නොදැනීම නිසා තමයි පින්තුනි. හිතේ තණ්හාව කියන එක හටගන්නේ. තණ්හා කරන කෙනෙක් නෑ පින්තුනි. කෙනෙක් තණ්හා කරනව නෙමෙයි. එහෙනම් ඉතින් තණ්හා නොකර ඉන්න පුළුවන් ඉන්නේ බෑ. නේ? ලස්සන ඇඳුම් කඩයක් ළඟ යනකොට තණ්හ නොකර පාඩු යන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කරදරයක් නැති වෙන්න ඕනේ කියන්නේ. එනේ අම්ම නැති වුණාට දරුවෝ නැති වුණාට ගානක් නැති වෙන්න ඕනේ. ඇයි තණ්හ කරලා නැහැ. ඉතින් තණ්හ නැති කර අටක් ගාලා. එහෙම ගන්න පුළුවන් නම්. කියන්නේ කෙනෙක් නම් තණ්හව කරන්නේ. කෙනෙක් තණ්හ කරනව නෙවෙයි තණ්හව ඇති වෙනවා. තණ්හව උපදිනවා. අවිද්‍යාව පරිසරය තුල තණ්හව උපදිනවා. ඒ තණ්හාව නිසා අපි මුදුනේ හිත පීඩාවටපත් වෙනවා. ඒකත් මම පීඩාවටපත් වෙනවා. ඔහු කෙනෙක් පීඩා වෙනව නෙමෙයි. පීඩාව හට ගන්නවා. ඒ පීඩාව හේතුවෙන් තමයි අපි මුදුනේ අபிසංකාරයක් සිද්ධ වෙලා ඔය හැඟීම හටගන්නේ. අපි ජාති කියලා කියනවා. අපි ජාති කියලා කියනවා. එහෙනම් අපිට ඔය හැඟෙනකොට ඔය හැඟෙන කයින් කරන්න පුළුවන්ද? ඔය හැඟෙන කයින් කරන්න බෑ. ඇයි ඒ අයින් කරන්න බැරි? මේ ධර්මශාලාව තියෙනවා. මම ධර්මශාලාව උඩට කඩන්න කියලා කියනවා. හැබැයි අත තියන්න එපා කියනවා කිසිම හේතුවකට. තහඩුවකට, බිත්තියකට, කිසිම දෙයක් ඒවා අයින් කරන්න එපා. එනේ හුඩු අයින් කරන්න එපා. ධර්මශාලාව කඩන්න ඕනේ. තහඩු ගලවන්න එපා. ධර්මශාලාව කඩන්න ඕනේ. එහෙම කරන්න බෑ නේද? එහෙම කරන්න බෑනේ. ආන් ඒ වගේ තමයි පින්දු. හේතුම් පටිච්ච සම්බෝධන් නම් බින්දු gediy pitin galu line කරන ක්‍රමවේදයක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් જાතිය galu line කරන්න බෑ. ඔය හැංගෙන හැංගීම galu line කරන්න විදිහක් නෑ. එහෙම කරන්න බෑ. හේතු නිසා නම් යම් දෙයක් හටගන්නේ. හේතු නිරෝධ කිරීමේ ඒක හටගන්නේ නැති තත්වයකට තමයිපත් වෙන්නේ. මිසක් හැදිච්ච එකක් අයින් වෙනව එහෙම නෙමෙයි. නෑ හැංගීමක් අයින් වෙනව එහෙම නෙමෙයි. හේතු නිසා නම් ඒ විදිහට හැංගෙන්නේ. අන්නේ හේතු නිරෝධ කරන වුණාම මොකක් වෙනවද? හැංගෙන්නේ නැහැ තවදුරටත්. හැංගෙන්නේ නැහැ තවදුරටත්. එහෙනම් හේතු නිරෝධ කරන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. හේතු නිරෝධ කරන වැඩපිළිවෙල තියෙන්නේ. එහෙනම් තණ්හාව කියන එකත් පින්මුතුනි එකක් නෙමෙයි, gediyan නෙමෙයි පින්මුතුනි. ඒක ගලෝ ලයින් කරන්න බෑ. නමුත් ඔබ අහලා තියෙනවා මේ තණ්හාව දුරු කරන්න ඕනි කියලා. නේ? උසිරත්තෝ බීරණං කියලා. මේ සැවැන්දරා මේ පඳුරක් මුලින් උපුටලා ගන්නවා වගේ මුලනේ පොයිදෙන්ට ගන්න හින්දා මුල් ටික ඔක්කොම තියෙන විදිහට ගන්න ඕනේ. එහෙම අහලා තියෙනවා මිනු. නමුත් එහෙම තණ්හාව ගලවන්න බෑ මිනු. මම තණ්හාව කියන එක ඇති වෙනවා අවිද්‍යාව පරිසරයේ. අපි එහෙනම් ඒ පරිසරය සුද්ධ කරන්න ඕනේ. අවිද්‍යාව පරිසරය සුද්ධ කරන්න ඕනේ. පරිසරය සුද්ධ කරන්න මොකක් කරන්න ඕනේ? මොකක් කරන්න ඕනේ පරිසරය සුද්ධ කරන්න? ඇසුරු කරන්න ඕනේ කිමුදුනි. දහම ඇසුරු කරන්න ඕනේ. යථාර්ථය දකින්න ඕනේ කිමුදුනි. යථාර්ථය දකින්න කිමුදුනි අනවබෝධයක් තියෙනවා නම් අනවබෝධය ඒ අවිද්‍යාව පරිසරයක් තියෙනවා ඕක සුද්ධලා යනවා කිමුදුනි. අයිතිකාරයෙක් නැති බව දකින්නේ කියන තිස්සෙම හේතුම් පටිච්ච සම්බෝධං කියන කාරණාව හරහා අයිතිකාරයෙක් නැති බව තේරුම් ගන්න. ඔන්න ඔය වැඩේ තමයි පින්දු ජොබ් එකක් විදිහට කරන් තියෙන්නේ. ජොබ් එකක් විදිහට කරන් තියෙන ඔන්න ඔය. මම නැවතත් මතක් කරනවා. ඒක කරන්න බැරි නම් කරන්න වැඩ කෝටියයි හොඳේ. කරන්න වැඩ කෝටියක් තියෙනවා. ඒ නිසා දුවන ගමන්ම ඉන්න හැමතිස්සෙම ඔබට යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ පැත්තට දුවන ගමන් ඉන්න. මොනවා හරි ගමන් නැහැ කර කර දුවන ගමන් ඉන්න. හරි. වැඩ තියෙනවා ඕන තරම් ඉන්න. පරාද වෙලා පැත්තකට වෙන්න එපා. මේක තේරෙන්නේ නැහැ දැන් සමහරට යම් ගොඩක් වයස කෙනෙකුට අපහසු වෙදි සමහරට දැන් මේ කතා කරන්නේම එක එක විද්‍යා කරුණු ආදී වශයෙන් එහෙම අරගෙන ඉංග්‍රීසි වචන දානවා දෙරෙන්නේ නැති වෙන්න පුළුවන් කින්දුනේ. නමුත් පරාද වෙන්න එපා කියලා මේ කියන්නේ. පසු බහින්න එපා පොඩ්ඩක් අර. කරන්න වැඩ තියෙනවා. අන්න එහෙම කරගෙන ආපු පිටිසට තමයි පින්දුනේ අර සතර පද ගාතාවක් ඇහුනහම වැඩ අහවර වුණේ. ඒකෙන් ඔබ හීනයක් හදාගන්න එපා. එහෙනම් මේකෙදි බෑ. දැන් උන්නාන්දලා කල්ප ගානක් පෙරම් පුරාගෙන යාවේ. අපි එහෙම කළාද දන්නේ නැහැ. නම් අපි දැන් මේකෙදි තමයි මේ යන්තම් පටන් ගන්න කියලා. එහෙම හිතන්න එපා. එහෙම ගන්න නෙමෙයි මේ කිව්වේ. එහෙම ගන්න නෙමෙයි මේ කිව්වේ. ඔය පුරුදු ටික ඔබට දහම තේරුණා හෝ නොතේරුණා ඕනේ කියන එකයි මේ කියන්නේ. මේ ගමන යන්න ඒක තේරුම් අරගෙන මේ විදිහට කටයුතු කරන්න ඕනේ. හරි. එහෙනම් ඔය හැංගීම නසා ගැනීම පිළිබඳ හැංගීම නසන්න ඕන නම් හැදිච්ච එක අයින් කරන්න නෙමෙයි තියෙන්නේ, හැදෙන එක නතර කරගන්නයි ඕනේ. හැදෙන එක නතර කරගන්න නම් හැදෙනවා නම් යම් හැදෙන්න යම් හේතුවක් ඇතිවෙනවා නම් යම් හේතු කාරණා ටිකක් නිසා නම් ඔබ සිද්ධ වෙන්නේ අන්නේ හේතු නැසලා දැම්මම මාටි එහෙනම් නිතර යථාර්ථයේ දකින වැඩපිළිවෙලක් තමයි අපි හදාගන්නේ නිතර යථාර්ථයේ දකින වැඩපිළිවෙල ඕක තමයි බින්දුනි කරන්න තියෙන්නේ එහෙනම් හොඳට තේරුම් ගන්න අයිතිකාරයෝ මේ ලෝකේ නෑ නෑ කිව්වොත් නෑම තමයි යයි හොදන් දෙන්නේ හැකයි නම් ගොඩාක් හේතු තියෙන එකක් ඕනේ නෑ උදැල්ලට දාලා බලන්න හරි හැකයි නම් බලන්න කොයිකද වැඩිපුර විශේෂ කියලා බලන්න මීටද තලයේද කියලා බලන්න නෑ කිව්වොත් නෑම තමයි නං හැංගීමයි කෙනායි අතර ලොකු වෙනසක් තියෙනවා කෙනා කියන එක නෑ බින්දුනි හැංගීමක් හැංගෙනවා ඒ හැංගෙන්නේ අවිද්‍යාව නිසා එහෙනම් අවිද්‍යාව දුරු කිරීම පිණිස මේ යථාදහම පාවිච්චි කරන්නයි සිල් දනස් දිරුවන් සන්නේ